අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසට පොඩ්ඩක් විනාඩි සල්පයක ප්‍රමාවක් වුණාට ධර්ම දේශනා කාලයටයි පැමිණලා තියෙන්නේ සීලුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යතෝ චකෝ භික්කවේ භික්කුණෝ අනුන්‍ය සංයෝජනං පහීනං හෝති උච්චින්න මූලං තාලා වත්තු කතං අනභාව කතං ආයතින් අනුපාද ධම්මං අයං උච්චති භික්කවේ අච්චිච්ච තන්නං වාවත්තේ සංයෝජනං සම්මා මානාභි සමියා අත්තමසාති අත්තමසාපි දුක්කත්ත දුක්ඛසන්තාසීති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මේ සත්‍ය සංයෝජන පහාන සූත්‍රයේ ਸਰවචන් වහන්සේ මේ එක එක සංයෝජනයක් වෙනුවෙන් මේ අපේ Brahmacharya රකින්න හැටිත් යම් වෙලාවක ਸਰවචන්සේ බලාපොරොත්තු වෙන විදිහට දුක් කිවං කිරීමේ කටයුත්තේදී ඒ සංයෝජන ධර්මවල ප්‍රහීනය පහාන වීම අත්දකින්න හැටිත් විස්තර කරනවා. ඉතින් අපි මේ ගත්තේ අනුනය සංයෝජනය කියලා එක කාමරාග සංයෝජනට දීලා තියෙන නමක්. ඒකට මතයි ඒ කාමරාග අනුසය ධර්ම කියලාත් කියන්නේ. ඒකේ යම් වෙලාවක යෝගාවචරයට මේ අනුනය සංයෝජනය ප්‍රහාණ වෙනවා නම් ඒ ප්‍රහාණ වීම ලකුණු හතරකින් අරුවචනාන්තයේ යෝගාවචරය අත්දකින්න හැටි කතා කරනවා. උච්චින්න මූලං මුලින් උදුරා දැමීමක් මෙතන කතා කරා. එහෙම නැතුව යටපත් කිරීමක් නෙවෙයි. తాවකාලිකව ක්ෂණ මාත්‍ර වශයෙන් අයින් කිරීමක් නෙවෙයි. තාලාවත්තු කතං කියලා කියනවා තල් ගහේ තියෙන එකම අග්‍රස් අංකුරයයි. තල් ගහ දෙකින් දෙකට මැද කැපුවට පස්සේ කවදාකවත් දලුලන්නේ නැහැ. ඒක නිසා අපනලද තල් ගහක් බඩපත් කරනවා. ඒ වගේම අනභාව කතං නැති කරනවා අභාව ප්‍රාප්ත කරනවා වගේ අනභාව කතං ආයතින් අනුපාද ධම්මා ඒ කියන්නේ ඒ අනුනය සංයෝජනය නැවත නෝපදීනා තත්ත්වයටපත් කරනවා මේකට තමයි අච්චිච්චි තණ්හා කියලා තණ්හාව උදුරා දෙමිල්ලක් කියලා කියන්නේ මේකට තමයි වාවත්තේ සංයෝජනං අර හැකිල්ල දිගහැරියා ඊට පස්සේ හැකිල්ල අය මොනක්වත් පැටලෙන්නේ සම්මා මානාභි සමය අන්තම සාරි දුක්ඛසාති මානය සම්පූර්ණයෙන්ම අයින් කළා ධර්ම මනාකොට මානෙම අයින් කරුවා දුක නැති කරා. ඉතින් ඒ නිසා මේ පළවෙනි සංයෝජනයේට නැත්තම් පළවෙනි අනුසේ ධර්මයට සාපේක්ෂව සර්වචනාචි ප්‍රතිපදාවක් කියලා දීලා තියෙනවා. වෙන විදිහකට මේක අපි සාමාන්‍ය ඉගෙන ගන්නේ සංසාරේ බැඳෙන්න හේතුව නම් තෘෂ්ණාවය එතන මේ කාමරාගයේ සංසාරෙන් ගැලවෙනවයි කියලා කියන්නේ එක පැත්තකින් මේක රාම කාමරාගයේ තියෙන මේ හැකිලි බැඳෙන ගතිය දිගහැරලා දාලා ආයේකේ පටලවිලකට ඉඩ නොතබන අවස්ථාව. ඉතින් මේක සංයෝජන හතේ පළවෙනියම ලියලා තියෙන සංයෝජනය. ඉතින් ඒකෙන්ම සිද්ධ වෙනවා නම් ඇයි අනිකුත් හයක් සංයෝජන ධර්ම දක්වලා තියෙන්නේ කියලා මූල ධර්මයෙන් ප්‍රශ්නයක් එනවා. දුකට හේතුව තෘෂ්ණාව නම් ඒ තෘෂ්ණාව නැති කරලා පස්සේ තවත් ඊට යටතට්ටුවේ ඒ ලයිස්තුවේ ඊගාවට සඳහන් වෙන මේ සංයෝජන ධර්ම මොනවද කියලා. ඉතින් මේ අනුව බලනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාස දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ලයිස්තුව දීලා ඒකේ පළවෙනිම දේ එහෙම නැත්නම් බරපතලම වැරදි කාර්යය. එහෙම නැත්නම් ප්‍රධාන චුද්ධිතයගෙන් ලයිස්තුව පටන් අරගෙන ඒක නැති කරනකොට අනිත්‍යව ක්‍රමයෙන් ගෙවෙන යනවා වගේ කියන අදහසක් දෙන එකක් තියෙනවා. ඒ වාගේම බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා මේ සංසාර දුකට හේතුව එකක් නන් නෙවෙයි කියලා. බහු හේතුකයි කියලා. එහෙම නැත්නම් විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. ඒකෙදි එකක් මුල් කරගෙන එකක් ලයිස්ට් ඉස්සරහින් තියාගෙන තමයි ප්‍රතිපදාව සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දේශනාවේදී මේ අනුනේ සංයෝජනේ එහෙම නැත්නම් කාමරාග සංයෝජනේ නැත්නම් මේ කාමරාග අනුසය ධර්මයේ වශයෙන් සඳහන් කරලා තිබුණාට මේ කාමරාගයාගේම විවිධ වෙස්මුණු තියෙනවා. ඒ වෙස්මුණු වෙන වෙන අනුසය ධර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා. සමස්තේ හතක් වෙනවා. අනුසය ධර්ම හතක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ඊයේ කතා කරේ කාමරාගයේ අනුසය වෙන්න කලින් ඒක වීතික්‍රම මට්ටමේදී කාමරාගයේ පෙනී හිටින්නේ කොහොමද ලෝකේ? ඒක සාමාන්‍ය ආචාර ධර්මයක් විදිහට පෙනී හිටින්නේ, සමාජ ධර්මයක් විදිහට පෙනී හිටින්නේ. සමූහයක් වශයෙන් ජීවත් වෙනකොට කවුරු හෝ කාමරාගෙන් මත් වෙලා ඒ වීතික්‍රමණය කෙරුවොත්, එහෙම නැත්නම් මල පැන්නොත්, එහෙම නැත්නම් සීමාවේ ඉක්මවුවොත් අනිවාර්යයෙන් පද්ධතියෙම හෙල්ලුකම්. ඒක නිසා යම් කිසි කෙනෙක් එහෙම දැක දැක දැන දැන පද්ධතියේ හෙල්ලුම් කරන බව දැනගෙනත් ඒ වැඩේ කරනවා නම් අනිකුත් සමිතියට පුළුවන්, අනිකුත් පිරිසට පුළුවන් මේ කෙනාට දනුවක් තීන්දුව කරන්න. ඒක තමයි අධිකරණය කියලා කියන්නේ ඒකට. ඒ නිසා අපි අධිකරණයට ඉස්සලා කියනවා මෙන්න මේ වැරදි අපි පිළිගන්නවා වීතික්කම් මට්ටමේ කෙලෙස් මේක කඩන්න බෑ, සමාජයට ඇහැල හැප්පීමක් නොදී ඔය තරම් බරපතල දේවල්, එහෙම වුණොත් සමාජයට අයිතියක් එනවා, මේක නට දඬුවම් කරන්න, මේවා විනිශ්චය කරන්න, අධිකරණයට ලක් කරන්න. ඉතින් ඒක නිසා මේ කාමරාග අනුසයේ තාමත්ම රළු පරළු එහෙම නැත්නම් ගොරෝසුම මුණත තමයි ඒ කාම මිත්‍යාචාරය. ඒ කාම මිත්‍යාචාරයේ තමයි මේ කාමයා පෙනී හිටින බොහෝමත්ම ආවේග වෙච්ච ආවේශ වෙච්ච අවස්ථාව. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කළ යුතු, දිය කිසින් හමාර කළ යුතු ග්‍රාමීය ධර්මයක් කියලා. ඉතින් ඒක තමයි පැවැත්මට අත්‍යන්ත කාරණා. ඉතින් ඒක ඒ කරන කෙනත් තම තමන්ගේ ආස්වාදයේ පිණිස ඉන්ද්‍රම් පිණිස කරත් එයා හරහා මේක කෙරවෙන දෙයක්ද, එහෙම නැත්නම් එයා මේ අඳුරපපා කරන දෙයක්ද කියලා බැලුවොත් එහෙම අනුසේ ධර්ම පැත්තේ ඉඳලා බලනකොට නැත්නම් මේ කාමරාග අනුසේ ඉඳලා චිත්‍රය බලනකොට පේනවා කිසිම කෙනෙකුට කැමැත්තෙන් කරත් අකමැත්තෙන් කරත් මේක නොකර ඉන්න බෑ. මේකේ තරම්ම මානවයාගේ පරිණාමයේ ඉඳලා පැවැත්මට අත්‍යන්ත සාධකයක් තමයි දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කරන මේ කාම ක්‍රීඩාව දිය කිසින් හමාසක හමාර කළ යුතු ග්‍රාම්‍ය ක්‍රීඩාවක්. ඉතින් ඒක නැති එකම ලෝකයේ වශයෙන් පෙන්වන්නේ බ්‍රහ්ම ලෝකේ දෙවිදියක් නැහැ, එක පුද්ගලයෙක් ජීවත් වෙන්නේ. ඒ නිසා ඒකෙදි ඒ ගතිය නැහැ. දේව ලෝකයට ආවට පස්සේ, මනුස්ස ලෝකයට ආවට පස්සේ, තීසන් ලෝකයට ආවට පස්සේ, ප්‍රේත ලෝකයට ආවට පස්සේ ඒක තාමත්ම කපිපේන විදිහට තියෙනවා. ඒකෙන් මේක ආචාර ධර්මයක් පාඩපත් වෙලා තියෙන මනුස්ස පද්ධතිය විතරයි. අනෙක් පද්ධතිවල ඒවා ආචාර ධර්ම විදිහට බාර අරගෙන නැහැ. ඒ නිසා ඒකෙන් ආචාර ධර්ම කැඩීමක් වෙන්නේත් නැහැ. ඒකට පිට ප්‍රශ්නකුත් නැහැ. මනුස්සයන්ගෙනුත් ශිෂ්ටාචාරය තමයි තීන්දුව කරන්නේ මේක ආචාර ධර්මයක් වශයෙන් පිළිගන්නවද නැද්ද කියලා. ඒක නිසා ශිෂ්ට වුණාට පස්සේ මේ මනුස්සයන් තුල මේක සඳහා ගොඩක් විවාහ ක්‍රම එහෙම නැත්නම් මේ මිත්‍යා ආචාර සහ සම්මා ආචාර කියලා කාමයේ කෙරෙහි ගොඩක් විශ්සර තියෙනවා. ආනී දේ කරනකොට හැම කෙනාම හිතනවා මේක මගේ ජයග්‍රහණයක් කියලා. එහෙම නැත්නම් මේ ජීවිතේ ලබන තියෙන උපරිම සැපත මේකයි. ඒක අපි අනේ මාර්ථයෙන් අපිට දරුවන්ටත් දෙනවා, නෑදයින්ටත් දෙනවා, අපේ කට්ටියටත් දෙන්න හදනවා. මොකද ඒක අපි දිව්‍යමය මට්ටමක තියලා තියෙනවා. ඒ කාම ආශාව. ඒක නිසා ඒකට මිත්‍යා ධර්ම සහ ආචාර ධර්ම, මිත්‍යාචාර සහ සම්මා ආචාර කියලා ගොඩක් જાති තියෙනවා. ඒක තමයි පෙන්වන්නේ මේ අනුනේ සංයෝජනයෙන් පෙන්වන දන මේ කාම රාගේ බොහොම ආවේගිත කර උද්වේග කර අවස්ථා. ඉතින් ඒ නිසා ඒ පිරිස අතර පුදුමාකාර ආකර්ෂණයක් තියෙනවා. ඉතින් ආකර්ෂණයත් එක්ක ගියාම දස්සන, සවන, සවන, සමුල්ලේපන, සංසග්ග ආදි වශයෙන් මේක හිමීට හිමීට තමයි හැදෙන්නේ. ඉස්ලාම මේ කාමරාගයේ පටන් ගන්නම සිද්ධ වෙන්නේ දස්සන කාමෙන්. මොන හරි දෙයක් දැකීමල තියෙන ආශාවේ ප්‍රධානම දේ තමයි ඒ විරුද්ධ ලිංගයක කෙනාව දකින්න තියෙන ආශාව. ඊට පස්සේ සවන ඒ දැක්කට මැදි අහුම්කම් දෙන්න ඕනේ. ඊට පස්සේ සවුන් ලේපණය කියලා කියන්නේ ආලිංගනය. ඊට පස්සේ නැවත නැවත හමුවීම සහ අවසානයේ මෛතුන සේවනය කියලා මේකේ පිහවර ගානකින් තමයි කෙනෙක් මිත්‍යා හෝ සම්‍යක් මෛතුන සේවනයටපත් වෙන්නේ. ඉතින් ඒකෙත් තියෙනවා ප්‍රතිපදාවක් පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක කවුරු හරි දැනගෙන මේකේ ඉන්නා තාක්කල් අපි කියනවා බ්‍රහ්මචර්යයට එන්නේ නැහැ. ඒකත් අපි කියන්නේ ගිහි ජීවිතය කියලා. අපි ගිහි කියා තහරිනවයි කියලා යමක් කියනවා නම් මුකින් අදහස් කරන්නේ මෙන්න මේක අපි හිතාමතාම ශිල්පදයක මාර්ගයේ බැහැර කරනවා. ඒකට අපි කියනවා බ්‍රහ්මචර්යය කියලා. මුචේ බ්‍රහ්මචර්ය බොහෝ විට නිකන් සාමාන්‍ය ධර්මයක් බලනකොට අරණ්‍ය වාසී ජීවිතය, රුක්ක මූල ජීවිතය, ශූන්‍යagara ජීවිතය කියලා කියනවා. ඒක අනිකුත් සමයාන්තර දර්ශනවල එහෙම පෙන්නලා නැහැ. සර්වචනාංශේ විතරයි ඒ බ්‍රහ්මචර්ය කියන එක සිල්පදයකට දාලා තබ් බ්‍රහ්මචාරීන් කියලා බ්‍රහ්මචර්යයේ සමගව හැදිරෙන අය බ්‍රහ්මචර්ය ප්‍රකාශයටපත් කරේ අනික කිසිම ආගමක ඒක සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අපි පිරිස ගැනෙන්නේ බ්‍රහ්මචර්ය පිළිගත් පිරිසක් తాවකාලිකව ස්ථිරව. ඉතින් බ්‍රහ්මචර්ය අයින් කරාට නැත්නම් මේ වීතික්කම මට්ටමේ කාමරාගේ අයින් කරාට කාමරාගයෙන් සම්පූර්ණ මිදීමක් වෙන්නේ නැහැ. ඊගාට පරිඋත්ථාන මට්ටමකට මතුවෙනවා. ඒක අපි කාම ඡන්දේ වශයෙන් හඳුන්වලා දෙනවා. විවේක තැනකට ගිහිල්ලා බණ භාවනා කරනකොට අර උදාසීන නැවත නැවත අත්දකින්න පුළුවන්. තමන්ගේ මූල කර්මස්ථානේ ඉන්න බැරි මේ හිතේ තියෙන කාම ඡන්දේ නිසා. කාම ඡන්දේ කියන්නේ භාවනා ලෝකෙන් එක අරමුණකට නැතුව විවිධ අරමුණක සැරිසරන ගතිය. ඒවට කියනවා කාම ගුණ කියලා. ඉතින් යෝගාවචරය කවදා හරි අසහා දැනගන්න ඕනේ. මේක හිතට ගන්න ඕනේ අරමුණ විශේෂයි විවිධ අරමුණ විශේෂ හැසිරීම කාම ඡන්දේ. ඒ වෙනුවට උදාසීන අරමුණක එකම අරමුණක නැවත නැවත හිත යෙදවීම, ඒකාග්‍ර වීම, ඒකෝදී භාවයේ වීම අපි ඒකග්ගතා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා කාමච්ඡන්දේ කියන රෝගින් පෙළෙන කෙනා ඒක සඳහා බෙහෙතට ගන්නෙ ඒකාග්‍ර භාවය, ඒකෝදී භාවය. ඉතින් ඒ නිසා යම් වෙලාවක හිත ඒකාග්‍ර භාවයට, ඒකෝදී භාවයට පැමිණුණා නම් නැත්නම් බැමිනිවේ හැකිනම් එයාට තේරෙනවා අර බ්‍රහ්මචර්ය මාර්ගයෙන් අයින් කරපු වීතික්‍රම භූමිය විතරක් නෙවෙයි ඊගාවට තියෙන පරිඋත්ථාන භූමියටත් తాවකාලික උත්තරයක් තියෙනවා. මොකද ඒ කාමයටත් නැති, ద్వේෂයටත් නැති මධ්‍යස්ථ අරමුණකට නැවත නැවත හිත යොදලා ඉතාමත්ම දුෂ්කර ආරම්භයකින් ඉතාමත්ම මන්දගාමී ආරම්භයකින් ගිහිල්ලා විශ්වාසයක් ඇති වෙනවා මට ටික කාලයකට චිත්තක්ෂණ කීපයකට දන්න අරුමුණක හිත පවත්වන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට එක චිත්තක්ෂණයක් නැත්නම් චිත්තක්ෂණ කීපයක් නැත්නම් හුස්ම රැලි වාර කීපයක් නැත්නම් පිම්බීම් හැකිනීම් වාර කීපයක් එහෙම නැත්නම් පියවර කීපයක් මට දැන් ඒ කාන්තියම මේක දැක දැක දන දන පවත්වන්න පුළුවන්ද කියනකොට එයා ඒ කාමරාග කියන හතුරට දෙවෙනි උත්තරේ දුන්නා වෙනවා. ඒක විස්කම්බන ප්‍රහාණ කියලා විස්තර කරලා තියෙනවා. ඒ විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ තමන්ගේ අර දැඩි අධිෂ්ඨාන ශක්තිය, වීරිය ශක්තිය, චිත්ත ශක්තිය තියෙනකන් රබර් බෝලයක් අතට අරගෙන වතුර යට තියාගෙන ඉන්නා වගේ තියාගන්න පුළුවන්. අත බුරුල් වෙච්ච ගමන් මේක එළියට එනවා. ඒ විස්කම්බන ප්‍රහාණය තමයි සර්වචනසි ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණු භාවනා ක්‍රමය. ඉතින් ඒකට ඇත්තටම සර්වචන් වහන්සේම නෙවෙයි උත්තර දීලා තියෙන්නේ ප්‍රශ්නේ අඳුරගෙන තියෙන සරුවචනාංශි විතරම නෙවෙයි සිද්ධාත තාපසතුමාමත් එහෙම නැත්නම් සිද්ධාත කුමාරයාත් මේක පිළිබඳ හදාරලා තිනවා මේක පිළිබඳ අත්දැකීම් ලැබලා තිනවා. ඉතින් පස්සේ ත්‍රිපිටකය සංග්‍රහ ග්‍රන්ථවල බලනකොට පේනවා අර විස්කම්බන ප්‍රහාණය කියන්නේ චිත්තක්ෂණ කීපයක් තප්පර කීපයක් විනාඩි කීපයක් සෞඛ්‍ය සම්පන්න තැනක කර්මස්ථානයක අරමුණක දන්නා දක්නා තැනක මේ හිත පවත්වන්න පුළුවන් ගතිය විස්කම්බනයක්. එහෙම නැත්නම් එක විදියක පහර දීමක් මේ කිලේශයට. ඊට ඉස්සෙල්ලා යෝගාවචරයා අත්දකින්න මේ තදංග වශයෙන් පොඩි පොඩි චිත්තක්ෂණ වලට රාගය අයින් කරලා විරාගය පහල කරගන්න එක ඒක දාන කතාව කියලා තමයි සඳහන් කරන්නේ. තමයි තාම ආශා කරන දෙයක් නන්නාඳුන්න කෙනෙකුට දීලා ඒ නන්නාඳුන්න කෙනාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ දකින්කොට මෙයා නිරාමිෂ ප්‍රීතියක් ලබනවා. තමන් මේක වැළඳුවා නම් කිසි කෙනෙක් දොස් කියන්නේ නැහැ. මොකද මං දාඩිය මාන්තින් හම්බ කරගත්ත දේ. ප්‍රිය වස්තුවක්. බොහොම මිහිරි දෙයක්. ධාර්මික වස්තුවක්. මේක තව කෙනෙකුට දුන්නට පස්සේ ඒ කෙනා බුද්ධ විඳිනකොට දකින්න ලාභය ලැබෙන සතුට නිරාමිෂ සතුටක්. ඒක ඉන්ද්‍රිය බද්ධ සතුටක් නෙවෙයි. ඒ වෙලාවෙදිත් මෙයාට තේරෙනවා කෑදේ ගඳයි දුන්දේ සුවඳයි කියලා. ඒකත් මේ ලෝකේ පවතින ධර්මයට විරුද්ධ යන එකක්. අන්න ඒක දන්න කෙනා තියෙනවා එවැනි වෙලාවක චිත්තක්ෂණ වශයෙන් මේ තමසතු දේ නන්නා දුන්න කෙනෙකුට කිසිම අපේක්ෂාවකින් තොරව දෙනකොට ඇතිවෙනේ නිරාමිෂ සුඛයත් කාමරාගකින කාමරාගකින ලෝකයේ අතීකොන පැතිරලා තියෙන මේ භයානක රෝගෙට එක විදියක බෙහෙතක් හැබැයි පොඩි චිත්තක්ෂණයක් පාදේ. ඒ චිත්තක්ෂණේ විතරයි. ඒකෙම වර්ධනයක් තමයි විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. දන්න කියන කාලයක් ඇතුළත කාමරාගෙන් අයින් කරලා ඒකෝදි භාවයේ ඒකාග්‍ර භාවයේ තියන්න පුළුවන්. ඉතින් සමහර අය මේක පැය දෙක තුන පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක සර්වඥාජේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා. නැත්නම් සර්වඥතා ඥාණය පහළ වෙන්නේ ඉස්සෙල්ලා බුදුසසුනේක සිද්ධාත තාපසතුමාහික අද්දකලා තිබුණා. බුදු වුණාට පස්සෙත් ඒක එහෙමම ත්‍රිපිටකයට ඇතුල් කරලා පිළිරම් තිබුණා. ඊට පස්සේ තමයි මේක සමුච්ඡේද වශයෙන් අර විස්කම්බණේ වශයෙන් తాවකාලිකව යට කරපේක සමුච්ඡේද වශයෙන් නතර කිරීම තමයි මේ සත්‍ය සංයෝජන ප්‍රහාණ සූත්‍රයේදී සර්වඥයන්සේ සඳහන් කරන්නේ අනුසය සංයෝජනං පහීනං සමුච්ඡේද පහනාය සමුච්ඡේද පහනාය බ්‍රහ්මචර්යං උසති. මම මේ බ්‍රහ්මචර්ය වතන්නේ දාන දීමේ ආනිසංසය සන්තෝෂ වෙන්න නෙවෙයි. එහෙම නැත්නම් මේ සමු විස්කම්බන වශයෙන් හම්බෙන සමාධියක් තුළින් తాවකාලිකව කාමච්ඡන්දි දුරු කිරීමේ අදහසකින් නෙවෙයි. මේක නැත්තටම නැති කරන අර කියන තාලාවත්තුකතං අනභාවකතං ආයිතින් අනුපාද ධර්මයක් පාඩපත් කරන්නයි බ්‍රහ්මචර්යය ඇදෙන්නේ. බ්‍රහ්මචර්යයට ඉස්සර වෙලාම ඕන කෙනෙකුට ওই කියන තදංග පහාණය විස්කම්බන ප්‍රහාණය කරන්න පුළුවන්. ඒක ඒ මේ වගේ පිරිසක් ගත්තාම මේ ඔක්කොම ළඟ ඒ අත්දැකීම තියෙනවා. මේ ධර්මදේශනයම් කරන දර මේ එක එකකින් ක්‍රමයෙන් ගොඩ නැගිලා ඉන්නේ. ඊට පස්සේ තමයි මේ සමුච්ඡේද පහාණය මුලින් උපට ආදමන තල් ගහක් වගේ මේ කපල දාන අනභවකතං ආයතින් අනුපාද ධර්මයක් පාඩපත් කර ගන්නවා කියන එක බුදු කෙනෙකුගේ බුද්ධ ඥාණයට සර්වඥතා ඥාණය පහළ වෙන්නේ ඉස්සලා කිසිම කෙනෙක් මානවයා හිතපු නැති දෙයක්. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට මේක తాවකාලිකුණ යටපත් කරන්න පුළුවන්. නමුත් කවදාක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න බෑ කියලා. ඉතින් ඒක බුදු වීමේදී ඇති වෙන බුදු වෙච්ච වෙලාවේදී ඇති වුණ එහෙම නැත්නම් සර්වඥතා ඥානය නිසා පහළ වෙච්ච ධර්මයක්ද නැත්නම් මේ මහා බෝධිසම්භාර පුරණ කාලේ මේ මහා බෝසතාණන් වහන්සේ තුල මේකට සූදානමක් මම යන්නේ මෙන්න මේකටයි කියන සූදානමක්. ඒතකොට ඇහින්නවත් නැති ධර්මයක මේ සූදානමක් තිබිලා තියෙනවා. අන්න ඒකට සාක්ෂියක් තියෙනවා. සර්වජන් වහන්සේ ආලාරකාරාම උද්දකරාම පුත්‍ර වගේ අරූප ධ්‍යාන දක්වම හිත දියුණු කෙරුවට පස්සේ ඒ ආචාර්යවරුත් මේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමාගේ තියෙන මේ සුවිශේෂී ඥාණය දැකලා තියෙනවා. දැකලා කියලා තියෙනවා මෙයාට රූප ධ්‍යානෙ අරූප ධ්‍යානත් වශීකృత භාවයටපත් කරන්න පුළුවන්. ඒක නිසා අපේ પરම්පරාව ගෙනියන්න මේකට කියන්නේ බ්‍රාහ්මණ ආගම කියලා પરම්පරාව ගෙනියන්න හොඳම අපේක්ෂකෙක් වශයෙන් තෝරාගන්න තියෙනවා. ඒ අනුව ආරාධනා කරලා තියෙනවා මේ පන්තිය දෙකට බෙදාගෙන ගුරුරෙක් වශයෙන් කටයුතු කරන්න. නමුත් එතනදී සිද්ධාත තාපසතුමා කියලා තියෙන්නේ මට බොහෝම ස්තුතියි මා වඳුනගත්තට. මගේ හැකියාවන් ගැන ස්තුති කරන් නමුත් මම කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව ඉදිරියට යනවා. ඒ කියන්නේ මේක නෙවෙයි නිවන කියන එක නිවනට යන්න ඉස්සෙල්ලා දැනගෙන ඉඳලා තියෙනවා. මේක ඒ ගමනට යවන්න අවශ්‍ය කරන අඩුම කැඩුම මිස මේක නිවන නෙවෙයි කියලා. අනිකුත් ඔක්කොම හිතුවේ ඒකත් අමාරුයි ඒකට ගියත් ඇති. ඒක තමයි ඒගොල්ලෝ ලබාගෙන තිබුණ උසස්ම දැනුම. නමුත් බුදු වෙච්චි ගෞතම සාරවත්ඥාතික වචනෙන් කියන එක තාම භවයේ ඇතුලේ ගණ ගමනක් විතරයි. ඒ භව චක්‍රේ කඩාගෙන සමුච්ඡේද වශයෙන් කඩාගෙන යන්න ක්‍රමයක් තියෙනවා කරන්න පුළුවන්. ඉතින් මේන මේ කල්පනා මේ හැකි සංඥාව කියන එක මේ යෝගාවචරයන් තුල තාම ඇතිලා නැති වෙලා ඇතිලා තියෙනවද නැද්ද කියන එක මොන විදිහෙන්වත් කියන්න බෑ. ඒකටද මේ භ්‍රමචර්ය රකින්න කියන එක කියන්න බෑ. ඒක අපිට සහතික වෙන්නේ ඒ ආ මාර්ග ඥානයක් සම්පූර්ණ කරපු වෙලාවේ. ඒ වගේම කාලයක් ඒ අනුව ගත කරලා මේ කාම ලෝකේ නිකාම කාමෙන්තරෝ ගත කිරීමෙන් එහෙම නැත්නම් මේ විෂම ලෝකේ සමහිත පැවැත්වීමෙන්. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය කරලා තියෙන්නේ නැත්නම් අපේ සටන යොමු කරන්න ඕනේ මේ කියන සමුච්ඡේද පහණයට තමයි. මේ කාමය තාවකාලික නැත කිරීම නෙවෙයි ඉන් එහාට ගිය නැවත නොබුදුනා තාලයට. එහෙම නැත්නම් උච්චින්න මූලන් තාලාවත්තුගතං අනභවගතං ආයිතින් අනුපාද ධර්මං ධම්මං කියන දැනට කොච්චර දුරට අපි ලං වෙලා තියෙනවද කියන කතාව. ඉතින් ඒ කරනකොට පරිඋත්ථාන කෙලෙස් වීතිකම කෙලෙස් කියන භූමි ඉවත් කරාට ඔව නැවත නැවත එන්නත් ඉඩ තියෙනවා. ඒක දැනගන්න ඕනේ මෙන්න මේකයි වීතික්‍රමණය වෙනවයි කියලා කියන්නේ. මෙන්න මේකයි පරිඋත්ථානය වෙනවයි කියන එක තමන්ගේ අත්දැකීමෙන් දැනගන්න ඕනේ. වීතික්‍රමණය වෙනවයි කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය වුණා. මල පැන්නා. එහෙම නැත්නම් අනිකුත් අයට කරදරයක් වුණා. ඒ වගේම පරිඋත්ථානය වුණයි කියලා කියන්නේ මූල කර්මස්ථානේ තලාගෙන මූල කර්මත්තනේ ඔබාගෙන ڇප්ප කරගෙන මේ කාමච්ඡන්දේ ආවා. ඉතින් අන්නේ දෙක යෝගාවචරය හොඳට දන්නවනම් එයාට තේරෙනවා මේ දෙක මේ කඩුලු දෙකම පැනගෙන ගියත් ඒ යට තියෙනවා තවත් මේකේ කෙලෙස් ලාටුවක් කෙලෙස් කසටක් කෙලෙස් මණ්ඩියක්. අන්නේ දේ දැක ගන්නවා කියන එක අමාරුයි. ඒ සඳහා නැත්තං ඒකට සූදානම් කිරීමක් සඳහා සරුවචාන්සේ මතක් කරනවා කෙලස් පවිතිකම කෙලස් පරිඋත්හාන කෙලස් කරපු කියන කෙලෙ දෙක අයින් කරපු කෙනාට විතරක් බුද්ධෝත්පාද කාලවල සූදානම් මනසකින් හිටියොත් ඊට යට තත්ත්වයක් තියෙන කියලා පේනවා. සමාහිතෝ භික්කවේ යථා භූතං ජානාති පස්සති. මහන්නේ මේ ඒකාග්‍ර භාවයට ලැබිච්ච සමාහිත හිතට එහෙම නැත්තං ඒකෝදි භාවයට පත් වෙච්ච හිතට මේ බුද්ධ ඥානය අනුව කල්පනා කරනකොට පේනවා ඇතුලේ තව මණ්ඩි මිදිලා තියෙනවා කිය. අන්නේදී ඒ තමන් පිළිබඳව තමන් මේ කොච්චර සුද්ධවන්තෙක් වශයෙන් ගත කරත් යට අවශ්‍ය පරිසරය ලැබුණොත් ධාමරිකෙක් වෙන්න හෝ සාන්තුරෙක් වෙන්න හැකියාව තියෙනවා කියලා දන්න ගතිය දැකෙන ගතිය තිද්ද වෙන්නේ මේ නීවරණ ඇති නැති භාවය තුල තමයි. ඉන්සා නීවරණ වලට කියනවා අචක්කු කරනෝ අන්ධ කරනෝ තණ්හා පඤ්ඤා නිරෝධකෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා. නීවරණ වලින් වෙහිච්ච හිත අන්ධ හිතක්. අන්ධ කරන හිතක්. අචක්කු කරනව තමන්ගේ ඇස් දෙක කැටරක් හැදුනා වගේ මොන විදියෙන්වත් මේ අනුසේධියාවක් පේන්නේ නැති ඒ තියෙද්දිත් කාමයට අදින මේ නැති කරගන්න පුළුවන්කම තියෙද්දිත් කාමයට අදින හිතක් පඤ්ඤා නිරෝධකෝ මේ මම මේ ලෝකෙට ආවේ මේ විචිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් නෙවෙයි ඉන් ඉදිරියටත් ගිහිල්ලා මේ ඉතුරු යට තියෙන මේ අනුනය සංයෝජනේ නැත්තම් අනුසේ ධර්ම දුරු කරන්නයි කියන ප්‍රඥාව වහලා දානවා යාගේ. එයාට ඊට පස්සේ ඊට ඇවිත් බරපතල මං ඔලිම්පික් ගහන්න ඕනේ, රටක් දිනන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලපු ගෙදෙට් වැඩි ඉස්සරහට යන්න ඕන කියලා මොනවදෝ જાතියක් අරගෙන අර සම්පූර්ණ මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ උත්තරම ක්‍රියාව වහලා දානවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ වීතිකම් කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අයින් කරගෙන කාලයක් ඒවට ගැළපෙන නැත්නම් ඊට අදාළ සම්මා ආජීවයෙන් ගත කරනකොට තමයි තේරෙන්නේ මේක යට අනුසේ මට්ටමක් තියෙනවා. ඒ අනුසේ මට්ටම නිසා මේක තියෙන්නේ පුද්ගලයා නිදාගෙන ඉන්නකොට වගේ. එයාගේ ක්‍රියාකාරකම් මොනක්වත් පේන්නේ නැහැ නිදාගෙන ඉන්නකොට. එයා නැගිට්ටට පස්සේ තමයි පුද්ගලගේ ගති ලකුණු දකින්නේ. ඒ නිසා මේ අනුසේ කියලා කියන්නේ läගගෙන නිදාගෙන ඉන්නවා කියන කතාව. ඉතින් ඒකට තවම මේ නිදාගෙන ඉන්න කතාව මේ ත්‍රිපිටකයේ සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් සම්ප්‍රදාන කූල උදාහරණයි. මේත කාලේ තියෙන උදාහරණයක් ඒ බුරුම පන්දිස්වාංශ කියනවා. ගිනි පෙට්ටියේ පැත්තේ තියෙන වෙඩි බෙහෙත් සහ ගිනි කූරේ හිසේ තියෙන වෙඩි බෙහෙත් දෙක ගින්නක් ඇති කිරීමේ හැකියාව සහිත දෙයක්. ඒ දෙක එක විදියකට ගැටුනොත් ගිනි පුළඟක් පයින්. ගැටුන් නැත්තම් බොහොම සාන්තයි. අපි ගත්තොත් මේ ආරක්ෂක ගිනි පෙට්ටියක් සේෆ්ටි මැච් එකක්. ඒකේ ගිනි ඇති කරන්න පුළුවන් ගතිය තියෙනවා. හැබැයි ඒක ක්‍රමයකට තමයි ගින්න ඇති කරන්න පුළුවන්. හැම කෙනාටම ගිනි කූරක් ගහලා ගිනි පෙට්ටියක්කින් ගිනි කූරු ගිනි පුනුවක් ගන්නවා කියන එක ලේසි නෑ. ඉතින් දවසක් මොට්ට බාල ගියලු කඩේට 100ට ගිනි කූරු ගිනි පෙට්ටියක් ගෙනත් දැයි. ඉතින් 100 ගිනාට විලාස රුට්ටු පත්තු කරන්න බලනවලු එක ගිනි කූරක්වත් පත්තු වෙන්නේ නැහැ. ඉතින් කතා කරලි බලපම් මිනිස්සු උඹ මේ ගිනි පෙට්ටියක් ගෙනාවා. ඒක පත්තු වෙන්නේ නැහැ කියලා වෙන්න බෑ 100 කිව්වා. මම හැම එකක්ම පත්තු කරලා බලලා ගෙනාවේ හැම එකක්ම පත්තු නැහැ කිව්වා. මේක පැත්ත වෙන්න ඕනේ කියලා. ඉතින් එක සැරිය යෝගින් කුර වැඩේ දෙල්ලම තියෙන ඊට පස්සේ අර වෙඩි පිටික නැතුණා නේද ආයෙ පැත්තු වෙන්නේ නැහැ. ඒක මේ ඇත්තට බනට අදාළත් නැහැ මං වෙනින්ද යගෙන ඒ වගේ කියලා ඒතුළු ඒ කිව්වේ. ඉතින් කොහොම නමුත් මේ ගිනි පෙට්ටියක තියෙන ගින්න ඇති කිරීමේ ශක්තියද කියනවා මේක හොඳ පැත්තට දාලා දෙන්න දර්ශනයක් අනුශේ කියලා කියයි. මේ ගිනි කූරු හිසෙහි ගිනි දැල්ල පැත්තු වීමට කියනවා පරිඋත්ථාන කෙලෙසේ කියලා. දැන් මෙන්න ගින්න කෙනෙක් පේනවා. හැබැයි ඒක තාම පන්දමකට හෝ ඉටිපන්දමකට හෝ පහනකට පත්තු කරලා නැහැ. ඒක නොබෝ වෙලාවකින් නැති වෙලා යනවා. දැන් මේකෙන් ඉටිපන්දමක් පත්තු කරලා දැන් මේකෙන් පහනක් පත්තු කරලා ඒකෙන් කැලියකට ගිනි තිබ්බ වෙලාවක් හිතන්න කියනවා. එතකොට ඒක වලක්ක ගන්න බැරි තරම් මුළු කැලයක් දවාගෙන ගන් දනව් තවාගෙන යන පටන් ගන්නවා. එතකොට කෙනා විචික්‍රමණේ උනායි කියලා. ගින්නේ තියෙනවා අවස්ථා තුනක්. ගිනි පෙට්ටියේ තියෙන නිදිගත් අවස්ථාව, ගිනි ඌරු හිතේ යන්තම් පුලිඟුවක් විතරක් පැමිණිච්ච අවස්ථාව, ඊට පස්සේ ඒකෙන් විශාල ගින්නක් ඇති කරපු අවස්ථාව. ඉතින් දැන් මේ අපි මේ සූත්‍රය තෝරා ගැනීමෙන් කරන්න හදන්නේ මේ ගිනි ඌරු හිසේ තියෙන ගිනි පෙට්ටියේ පැත්තක තියෙන මේ ගින්න ඇති කිරීමේ ශක්තිය. අන්නේ වගේ ශක්තියක් නැත්නම් මේ කෙලෙස් බවටපත් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැබැයි තාම ගිනි පුළුඟක් බවටපත් වෙලා නැහැ. අන්න ඒක තේරුම් අරගන්න තමන්ට සෑහෙන කාලයක්, කොච්චර කාලයක්ද කියලා නම් හරියටම කියන්නේ මේ වීතික්කම මට්ටමේ පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් යටපත් කරලා මේක දිහා බලහන් ඉන්න වෙනවා කාලයක්. කොයි වෙලාවෙදීද දැන් මෙතනින් මේකෙන් කෙලස් ඇති කරගන්න වාතාවරණයක් නැහැ. සමහරට රුක්ක මූලව ගත කරන්නේ, අරණ්‍ය වාසීව ගත කරන්නේ, එහෙම නැත්නම් ශුන්‍යගාරව ගත කරන්නේ. ඒ වගේම බොහෝම සමාධියට බර තපස්සර ජීවිතයක්, එහෙම නැත්නම් භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්නේ. ඔම කාලයක් ඉන්නකොට තේරෙන පටන් ගන්නවා යම් යම් තත්ත්ව නිසා තමන්ගේ හිතේ ආයෙත් අර රාග රක්ත ගතියක් යම් යම් දේවල්ට ආස කරන ගතියක් වරින් වර වරින් වර හොල්මන් කරන පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයාට අපි ඊයේ දේශනාවේ අවධානයේ මතක් කරගත්ත විදිහට යාට දක්ෂකමක් තියෙනවා කෙලෙස් සහිත හිතක් විවිධ අරමුණු දිගේ දෝන හිතක් ඊගාව චිත්තක්ෂණයේදී කෙලෙස් රහිත හිතක් නෝපන් කෙලෙස් නොයිපද වීම සඳහා යොදවන ක්‍රමය දන්නවා. අවශ්‍ය නම් චිත්තක්ෂණ කීපයකට ආනපනෙ බලන්න පුළුවන්. අවශ්‍ය නම් චිත්තක්ෂණ කීපයකට පිම්බි බැකිලෙන් බලන්න පුළුවන්. අවශ්‍ය නම් චිත්තක්ෂණ කීපයකට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. අවශ්‍ය නම් චිත්තක්ෂණ කීපයකට වම දකුණ බලන්න පුළුවන්, දත් මදිනවා බලන්න පුළුවන්. ඉතින් එතකොට එයා දන්නවා නූපන්න කුසල් නොයිපදව තියා ගන්න පුළුවන්. නමුත් මෙහෙම තිබ්බට කිසිම යෝගාවචරයක් සතුටු වෙන්නේ නැහැ. මෙච්චර මේ පිරිසුදුකත් හිතේ ආයස්සරයක් කෙලෙසක් මත වෙනවා. අන්නේ මතු වෙච්ච වෙලාවේ උඟ දෙනේ පශ්චාත්තාප වෙනවා. මම නම් හරීම භ්‍රමචාරී තපස්තර ජීවිතයක් ගත කරන කෙනෙක්. මේ කවුරු හරි මේකට ඊර්ෂ්‍යාවට කරපු වැඩක් කියලා මගේ හිතේ කොහොමද මේ කෙලෙස් ඇති වෙන්නේ කියලා. එතකොට තියෙන්නේ මේ හිත ඇතුලේ හිතේම ගතියකින් කෙලෙස් ඇති වෙන ගතියක් තියෙනවා. අර මේක බෙදීම සඳහා පොත මූලධර්ම අසංස්කාරික සහ සසංකාරික කියලා දෙකකට බෙදෙනවා. සමහර කෙලෙස් සසංකාරිකව හිතාමතා ගන්න කෙලෙස්. නැත්තම් ඉල්ලගෙන කරන පරිප්පු කියලා කියන. අන්න ඒක නතර කරලා හිත නික්ලිෂී අරමුණ කරඳා පවතින වෙලාවක අපි කියනවා ඒකෝදි සමාධියක් නැත්තම් සමාධිගත හිතක් කියලා. නමුත් අසංස්කාරිකව අසම්පජානව මේ හිතේ ආය කෙලස්ෙන්න පටන් අර ගන්නවා. හරියට නැති හුස්මක් පටන් ගත්තා වගේ. ඒ ජීවිතේ පවත්නකොට හුස්ම ආරම්භ වෙනවා. ඒ ආරම්භ වීම සඳහා චේතන අවශ්‍ය නැහැ. ඒ ආරම්භ වීම සඳහා මම කල යුත්තක් නැහැ. එන්න පටන් ගන්නවා. ආවට පස්සේ තේරෙනවා දැන් ඔන්න ආස්වාසේ ආවා. හැබැයි ඊට ඉස්සරලා මේ ආස්වාසේ පෙළ ගැස්මක් තියෙනවා. දිගට ඇවිල්ලා තමයි එක තැනකදී සංඥාවට අහු වෙන්නේ. අන්නේ සංඥාවට අහු වෙන්න ඉස්සෙල්ලා මේ අනිච්ඡානුක පේශින් මාර්ගෙන් වෙන මේ ක්‍රියාවලිය මම කරන්නක්ද අනුන් කරන්නක්ද මම සහ අනුන් දෙගොල්ලගම සහයෝගයෙන් කරන්නක්ද මම සහ අනුන්ගේ සහයෝගයෙන් තොරව 100%ක්ම අහම්බෙන් සිද්ධ වෙන එකක්ද කියලා බමුණන් අතර විශාල මතයක් තිබ්බා. මේක කියන්නේ චතුස්කෝටික ප්‍රශ්න කියලා. මේක මම කරන්නේ කියලා හුස්ම නතර කරගෙන ඉන්න තපස්කම තිබුණා. හුස්ම ගන්නෑ. අපේ දරුවා චන්නාංශෙත් දුෂ්කරවත කරනකොට ඒක කරා. එතකොට කන් දෙකෙන් හුස්ම ගන්න ගන්නවා. කන් දෙක සෝස් කාලා කන් දෙකෙන් හුස්ම ගන්න ගන්නවා. මෙයා හිතනවා මේ ආනාපානයේ හරහ තමයි සතර ගෙවෙන්නේ, සතර හැදෙන්නේ, භවයේ හැදෙන්නේ මම හුස්ම ගන්න නැතුව ඉන්නවා කියලා. ඉතින් ඒක එක තපස් කරනවා. ඒක මොකද මම මේක කරනවා කියලා හිතාගෙන. නමුත් එහෙම වෙන්නේ නැහැ. කන් දෙකෙන් හරි හුස්ම ගන්න. අපි නිින්ද ගියාම හුස්ම ගන්න. එහෙම නැත්තම් කවුරු හරි හිතනවා මේක සර්බලධාරී දෙවියන් වහන්සේ අපිට ආත්මෙට දීපු දෙයක්. දෙවියෝ තමයි හුස්ම ගන්නවන්නේ කියලා. ඒක බැලුවම මේකුත් නැහැ. නැත්තම් දෙවියන් තමයි මේක තුලා කරන දෙයක්ද? එතන මම සා දෙවියන්ගේ පරිබාහිර ක්‍රියාවලියක්ද කියලා බැලලා බුදුරජාණන් සඳහන් කරනවා ඔය චතුස්කෝටි ප්‍රශ්නේ කොතනකවත් උත්තරේ නැහැ කියලා. නමුත් බලාගෙන ඉන්න පුළුවන් පිරිසුදු හිතක් ඇති කරගෙන මේ හිතේ කාමරාගේ එන්නේ කොහොමද කියලා නැත්තම් අනුසේ එන්නේ කොහොමද? කොතෙන්ට ආවට පස්සේද මේක අනුසේ කියන නමට ගැලපෙන්නේ කියලා ඒක ඇති වෙන හැටි මේකේ හටගන්ම දකින්නකේ ලාභේ තමයි ඕනම දෙයක් නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් මුලින් දැක්කොත්. දැල්ල ස්වරූපේ තියලා නියපොත්තෙන් කඩන්න පුළුවන්. අපි තියන්නේ දැන් මේ යෝගාවචරය ඇතුළේ පෘථග්ජනය ඇතුළේ පමාව. එතකොට ඒක ඇති වෙලා Java කැවිලා තියෙන්නේ. Java කැවුනට පස්සේ පොරවෙන් කපලක්වත් ඉවර කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ අනුසේ මට්ටමින් හෝ නැත්නම් මේ සංයෝජන ධර්ම කොයි එක ගත්තත් අපි දකින්න කොට පමා වැඩි කියන එකයි බුද්ධ ජානසමේ අප්‍රමාද ධර්මින් අපිට උගන්වන්නේ. ඉතින් ඒ නිසා ඒ අප්‍රමා පමා වැඩිකම දැනගෙන මේ කාමරාගේ නැති කරන්න ඉස්සල වීතික මට්ටම නැති කරන්න ඉස්ස පරිඋත්ථාන මට්ටම නැති කරලා තවත් අපේක්ෂාවෙන් ඉන්න ඕනේ. මෙයා එන්නේ ඉඳ තිනවා. ඒ එන්නේ මගේ දෝෂයක් නිසාවත් සීල කැඩීම නිසාවත් සතිය කැඩීම නිසාවත් සද්ධාව කැඩීම නිසා නෙවෙයි. මෙහෙම ධර්මතාවයක් කෙලේශයක් මේකේ තියෙනවා කියලා අන්න එතෙන්ද ඇහැ ගන්න එක අනුසය මට්ටමින් හෝ මේ කාමරාග අනුසය කියන මට්ටමට මෙයා ඉස උස්සන වෙලාව මෙයා ඒ නමට ගැළපෙන මට්ටමට එනවා එක දකින්නයි කියන එක ලේසි නෑ. මොකද ඊට ඉස්සෙල්ලා යගේ කිසිම නපුරක් නෑ, කිසිම කෙලෙස් ගතියක් නෑ. බොහෝමත්ම පිරිසුදු තැනකින් පටන් ගන්නවා. පටන් අරගෙන මේ මට්ටම පැනනට පස්සේ ඊතකම් අපි අසත්‍යමත් නම් ඊතකම් අපි ප්‍රමාද නම් ඊට පස්සේ මෙයා ඒ යක්ෂ ස්වරූපයේ විසලා මේ ආවේශ වෙච්ච ස්වරූපයට ආවට පස්සේ අපි කලබල වීම කොච්චරද කියනවනම් එක්ක හිතනවා මගේ අඩුපාඩුවන් නිසා මේක වුනේ. එහෙම නැත්නම් ඒකට හේතු වෙච්ච රූපේ සද්ද ගන්ධ රස ස්පර්ශ නිසා මේක වුනේ. එමෙතන මේ හේතු දෙකම නිසා නැත්නම් මේ හේතු දෙකෙන් පිට. මෙන්න මේ කල්පනාව නිසාම මේ කෙනාට මේ අනුසය මට්ටමට ඇති වෙලා මේක ජව කැපිලා බල ගැන්වෙ නැටි දැක ගන්න බෑ. අපේ හිත සම්පූර්ණ අවුල්පාසයක් වෙනවා. මොකද සමතේ දක්ෂ වුණාට විපස්සනාවේ දක්ෂ නැහැ. ඉතින් එයා හිතනවා සමතේ මේක සුද්ධ කිරුවට පස්සේ මේ ඒ සුද්ධ භාවයේ දිකට තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ කෙලෙස් වල තියෙන මේ නපුර, මේ කෙලෙස් වල තියෙන වංචනික බව, ෂට බව, මායාවී බව දැක ගන්න බෑ යෝගාවචරයට. එයා ප්‍රමාද නිසා, එයා සූදානම් මනසකින් නැති නිසා. ඉතින් ඊට පස්සේ ඇත්තටම මේ පුද්ගලයාට බැන්නයි කියලා හෝ ගැහුවයි කියලා හෝ ඒ මනුස්සය පශ්චාත්තාපුණයි කියලා වෙන්නේ අර කාමරාග අනුසයෙන් ඇවිස්සිච්ච හිතට ගින්නට බිදුරු දෙමිල්ලක් විතරයි සිද්ධ වෙන්නේ. මෙන්න මේක දිහා නොසැලෙන මනසකින් බලාගෙන ඉඳලා නිකන් අනුන්ගේ හිතකට කාමරාග ඇති වෙන වෙලාවක වගේ. එහෙම නැත්නම් ගයක් හදන දෙන හොරෙක් දිහා රහසුතු සේවාවක් යොදවලා බලා ඉන්නවා වගේ. දැන් කාලේ තියෙනවා නම් වීඩියෝ කැමරාවක් දාලා බලා ඉන්නවා වගේ. කොහොමද මෙයා ඉන්නේ නැහැටි කියලා බැලුවොත් අර වීතික්කම කෙලසොත්ති ගත්ත කිසිම උපක්‍රමයක් මෙතෙන්දි බලංගු වෙන්නේ නැහැ. පරිඋත්ทาน කෙලසොත්ති ගත්ත සමතුපක්‍රම කිසිම දෙයක් බලංගු වෙන්නේ නැහැ. මේ සඳහා තියෙන උපක්‍රමයට අවගෑන විපස්සනා ශික්ෂාව, විපස්සනා නැත්නම් ප්‍රඥා සාසනේ, එහෙම නැත්නම් ප්‍රඥා මාර්ගංග කියලා. ඒ දෙක සාමාන්‍යයෙන් නම් වශයෙන් කියනවා සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා කියන්නේ ප්‍රඥා අංග දෙක. මේ විචිකම කෙලෙස් දුර ජයගත්ත, පරිඋත්ථාන කෙලෙස් තාවකාලිකව ජයගත්ත මේ යෝගාවචරය තුළ මෙන්න මෙවැනි දර්ශනයක් මෙවැනි මේ දැක්මක් තියෙනවා. කොච්චර අපි පිරිසිදුලා හිටියත් ඕකේ මෙන්න මේ වගේ නපුරු දෙයක් මතුවෙන්න පුළුවන්. එහෙම දෙයක් මාතුළු නොවනවා කියන මට්ටමේ යම් කිසි කෙනෙක් හිතාන ඉන්නවනම් කෙලෙසව තක්සිරුවට ලක් වෙනවා, මායя දිනනවා. නෑ මාතුළු එන්න පුළුවන් කියලා තමන් විශ්ේම මේ ඒ දික්තියක් යම් විශ්ේක දික්තියක් ඇති කරගන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන හැම දික්තියක්ම මිච්ඡා දික්තියක් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ මාතුළු මෙච්චර පිරිසුදු හිටියට මේක උදල එන්න පුළුවන් කියලා එක බාර ගන්න දෘෂ්ටියට කියන්න පුළුවන් අද්දික්තිය කියලා. නැත්තම් කට හොදලා මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි කියන්න පුළුවන්. ඒ නිසා මේ මොන්නම හරි ක්‍රමයක් මොන්නම හරි දෙයක් මෙන්න මේකයි සම්මා දිට්ඨි කියලා හිතාන ඉන්නවනම් ඒක ඒකාන්ත මිච්ඡා දිට්ඨිය. මේ විපස්සනා ශික්ෂාවට යනකොට තියෙනවා අපි දැනගන්න දැනගන්න තටවන්න තටවන්න ක්‍රමවේද ගන්න ගන්න අපි හිතාන ඉන්නවා මෙන්න මේක තමයි සම්මා දිට්ඨිය කියලා. එහෙම නම් කරන්න එකක් ඇත්තේ නැහැ. ඒ තියෙන හැම ගත්ත දිට්ඨියකම මොකද්ද කොසත්තිය මොකද්ද රොසත්තිය. ඉතින් ඒ නිසා ඔය 70 ගණන් වල විතර ධම්මික හමුරු දිග්ගටම මට කිව්වා කොයි දිට්ඨියත් මිච්ඡා දිට්ඨි. මොන්නම දෙයක්වත් නැතුව එන දේ බාර ගන්න මේ සතිය තියෙන අපි කියන මේ choiceless ව්‍යානසක ඉතින් ඒ එන දේ එන විදියට බාර ගන්න එක පූර්ව නිගමන වල නැතුව එහෙම නැත්තම් මේ විනිශ්චය කරන්නේ නැතුව ආගමික නායකෝ කැමති නැහැ. ආගමික නායකෝ කැමති නැහැ. අපි කියලා දෙයක තමයි සම්මා දිට්ඨිය, අල්ලපුනිකාය කියන කට්ටිය මිච්ඡා දිට්ඨි. ඒව නම් කරන්න එපා. කෙරුවොත් සදාකාලික අපායට යනවා කියලා මේගොල්ල මෙතනදී අර යෝගාවචරයට ගොඩ ඉඳගෙන උපදෙස් දෙන්නෙක් වගේ පීනන්න ගොඩ ඉඳගෙන උපදෙස් දෙන්නෙක් වගේ ආගමික නිකායන් පටන් ගන්නවා වැඩපිළිවෙල. අර වතුරට බහලා දඟන යෝගාවචර දෙනවා මේ උපදෙස් දෙන එක එක්කත් වතුරටවත් බහලා නැතව. හැබැයි හරියටම කියන්න හදනවා මෙන්න පුතේ සම්මාදිට්ඨිය මෙන්න පුතේ මිච්ඡාදිට්ඨිය කියලා හැරෙනකොට කියතෑගි අත්දැකීමෙන් නෙමෙයි කතා කරන්නේ. නිතිය නිසා මේ ප්‍රඥා ශික්ෂාවෙදී තියෙන්නේ සම්පූර්ණ විවෘත මනසකින් ඉන්න මොකටද මෙච්චර පිසුදු කරගත්ත මේ භූමියේ මේ සරු පොළවේ අනන්ත තනකොළ වැවෙන්න පුළුවන්. ඒ තනකොළ වැවෙන එක මම ඉල්ලලා කරන එකක් නෙවෙයි, කවුරුත් කරපු දිසා නෙවෙයි, අනුසේ කෙලස් නිසා ඇති වෙන එක. පෙර භවවලදී අපි මන්දි බහැබු අපි මේ ජීවිතයට එනකොටම ගෙන ආපු මොනවදෝ රුචර්ජකමකයක් තියෙනවා. මොනවදෝ පෞෂත්ව ලක්ෂණ වගේක් තියෙනවා. මොනවදෝ කෙලස් කහටක් තියෙනවා. අන්නේ කෙලස් කහට තමන්ට තමන් වශයෙන් දැක ගන්න බෑ. ඒක ඔළුව උස්සනකම්. ඒසෝ උස්සනකම් ඒසෝ උස්සන්න තියෙන தത്വෙදී අපි ඒක මේ මගේ පෞරුෂත්වයේ කියලා හිතාන මගේ රුචි අරුචියේ කියලා හිතාන මම රැකපු දෙය තමයි මේ. මගේ කියලා මම රැකපු දෙය අන්තිමට අවස්ථාව ආපු ගමන් ඉසෝ උස්සනවා. ඉසෝ උස්සුවාට පස්සේ යකා යකාමක් වෙනවා. ඉතින් අර ඉසෝ උස්සන්න ඉස්සල தത്വෙ ඉසෝ උස්සුවාට පස්සේ தത്വෙදී මේකේ තියෙන මේ වංචනික බව එහෙම නැත්නම් ඒකේ තියෙන ෂටගතිය ඒකට කියන්නේ විපල්ලාස වෙනවා කියලා විපිරියාසයක් වෙනවා. අන්නේ පෙරලිය මේ තමන් මේ දෙකල් මේ හොඳයි කියාගෙන රැකගත්ත මේ යම් යම් ಗುಣ තුල යක්ෂාවේශ විච්ච ස්වරූපයක් තියෙනවා. ඒකේ විපිරියාසයටපත් උනාට පස්සේ හිතා ගන්න බැරි හානියක් කරනවා. ඉතින් ඒක නිසා අන්නේ එවැනි දෙයක් දිහා පූර්ණ නිගමනයකින් තුරව බලන් ඉන්නවයි කියන මේ විපස්සනා අපතන් මේ නිකේන ප්‍රඥා ශික්ෂාවේ මොකද්ද සුවඳ ගතියක් මේ සතිය තුල තියෙනවා. සීසිතු ගන්නනේ එන දේ මොනම දෙයක්වත් වර්ගීකරණය කරන්නේ නැතුව එන්න දෙන්න ආවට පස්සේ මේ හොඳ දේ නරක විදියට වැඩ කරන්න පුළුවන් නරක දේ හොඳ විදියට වැඩ කරන්න පුළුවන්. තමන් සම්මාදිට්ඨියකදී මිච්ඡාදිට්ඨියක් වෙන්න පුළුවන්. මිච්ඡාදිට්ඨියකදී සම්මාදිට්ඨියක් වෙන්න පුළුවන්. ඒ නිසා අන්නේ විවෘත භාවය එහෙම තියෙන මේ පිළිගන්නාසුළු ගතිය මේ අනුසය කෙලස් පිළිබඳව වැඩ කරන විපස්සනා උපක්ලේශ පිළිබඳව දන්න විපස්සනා භාවනා කරන එකන කවදාකවත් පටන් ගන්නකොට ලෑස්ති වෙන ಗುಣ ධර්මයක් නෙවෙයි. භාවනා කරලා කරලා ලක්ෂ කෝටි වාරයක් කරනකොට තමයි එයා තුල ඒ සූදානම් ශරීරේ ඒ දැක්ම හටගන්නේ. ඒ දැක්ම කොතනදී හටගන්නවද කියලා කියන්නේ කරගෙන කරගෙන යනකොට තමන්න තීරණ පටන් අර ගන්නවා. මේ මම මෙතෙක් කල මම හොඳයි කියලා හිතාගත්ත ಗುಣ තුල තමයි මේ ණය හැංගිලා ඉන්නේ. ඒ නිසා ඒ ಗುಣ විශ්ේ මගේ ಗುಣ මම හොඳයි කියා ගන්න. නැත්නම් මගේ දරුවෝ හොඳයි කියලා තමන්ගේ දෙමාපියෝ කියා ගන්නවා වගේ මායාවක් හරහ තමයි මේ අනුසය කෙලෙස් භවයෙන් භවයට රාත්‍රියෙන් හෙට උදේට දිගට පවතින්නේ. ඒ නිසා මෙයාගේ මේ ස්වરૂපය දකින්ද කොයි වෙලාවෙද යා වෙස්පරලිය සිද්ධ වෙන්නේ කියන එක දැකගන්න කිසිම ආගමක නායකයෙකු උත්සාහ කෙරුවේ නැහැ. ඒක දෙයයන් ආශ්‍රය බාර දුන්නා. ඒක දෙයියෝ තීන්දුව කරන දෙයක්. උඹ දෙයයන්ගේ නිර්මාණයක්. ඒ නිර්මාණයට ඒක දැක ගැනීම හැකියාවක් නැහැ කියලා. ඇත්තටම කියනවා හොඳට මේ බුද්ධ දේශනා දිහා බැලුවත් පේනවා ඒ වගේ ඒ පැවතිච්ච යම් ශක්තියක් මේ අනුසයක් බවට පත් වෙන හැටි විශ්වලා ගන්න හැටි එහෙම නැත්නම් ඒ වේශ නිරූපණය කරන හැටි බුදු ඇහැට සවාසනා සකල ක්ලේශ දුරු කරපු සර්වඥාන්සේට පේනවා. සර්වඥාන්සේ අපිට කියනවා දේශනා කරන එක අදහලා වැඩේ කරන්න මෙන්න මෙම සූදානම් මනසකින්. එතකොට ඔය කෙනාට මේ තිරේ පිටිපස්සේ වෙන දේ දැනගන්න බැරි වුණා. අවශ්‍ය ලාභ ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ දේ නොතේරුණයි කියලා නැත්නම් මේ දේ Tamanට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහුනේ නැතත් අදහගෙන කටයුතු කිරීමෙන් ආනිසංස ලබන්න පුළුවන් නිසා සර්වචනංසේ සද්ධාව ඉන්ද්‍රිය ධර්මයන්ගේ පළවෙනිම තියලා තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එහෙම නැත්තම් කියනවා ඔගොල්ලෝ බිස්නස් එක පටන් ගන්න මම මූලික පිරිවැයක් දෙන්නම්. මම දෙන්නම් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක. මම දෙන්නම් ලෝන් එකක් නේද. දිනුවට පස්සේ මට ලෝන් එක දෙවන්න. අන්නේ වගේ බුදුචාන් හන්සේ අපට මේ ශ්‍රද්ධාව හරහා කරන්නේ මේ වැඩේට බහින්න අවශ්‍ය කරන යම් දෙයක් අපි අතර දීලා තියෙනවා. දැනට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක අදාහගෙන වැඩ කෙරුවොත් යෝගාවචරයට ඒක හිතසුවක් සැලසෙනවා. ඉතින් සමහරු මේ නිසා මේ පැත්ත මිස්ටික්ස් එහෙම නැත්නම් මේ පැත්ත গুপ্ত ධර්මයක් කියලා මෙහෙම අපිට තේරුම් ගන්න බෑ කියන කතාවක් කියවෙනවා. අපි බලමු මේ දේශනාවලිය යනකොට අපි කොතෙක් දුරට ඒ වගේ දේවල් වලට ලං වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ වාගේ මේ සාමාන්‍ය තිබිච්ච දෙයක් යක්ෂ ස්වරූපයටපත් වෙන හැටි, භීෂණයක් බවටපත් වෙන හැටි, මාරු වෙන හැටි බුදුජානක උත්සාහ කරලා තියෙන කීප තැනකදී යෝගාවචරයට දැක දැනගන්න පුළුවන් වෙලාව. ඒකෙදී මං මේ ධම්මජීව කියන පුද්ගලයා දන්නේ මේකෙදී සතිය තියෙන සුවිශේෂී ක්‍රියාවලිය. මෙතෙන්ට එනකම් වීචිකම කෙලස් ඉවර කරන්න අපි කොහොමද සතිය පාවිච්චි කරන්නේ? පරිඋත්ථාන කෙලස් නැති කරන්න කොහොමද සතිය පාවිච්චි කරන්නේ කිව්වොත්, යාට තියෙනවා සුවිශේෂී චීන කන්නඩියක් අතේ මේ බුදුරජාණන්සේ පෙන්වන්න හදන මේ කාරණාව අපිට යම් ප්‍රමාණයකට ණය විපස්සනාවට දාලා හේතුඵල වලට දාලා තර්කණය දාලා දැනගන්න පුළුවන්. එකෙන් අදහස් කරන්නේ මේ සතියෙන් නැත්නම් සතිපට්ඨානයෙන් තොර වෙන භාවනා ක්‍රම නැහැ කියලා තියෙන දෙයක් තියෙනවා. නමුත් මේ දේශනාව සහ විග්‍රහ යන්නේ සතිපට්ඨානේ සතිය මුල් කරගෙන යන කතාවක්. ඉතින් අපි මේ අනුසය කෙලස් වල තියෙන මේ කොයි වෙලාවෙද මේ මල පණින වෙලාව, එහෙම නැත්නම් මේ අනුසයක් බවට ඉසෝසන වෙලාව කියන එක තේරුම් ගැනීමට අපි ඒ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ජවනිකා තුනක් අරගත්තා. ඉතින් මම හිතනවා මේ වෙලාව අපි සුළු වෙලාවක් අරගෙන ඒකට පොඩ්ඩක් හිත දාමු. කොයි වගේ අනපේක්ෂිත තැනකදීද මේ අනුසය කියන කතාව නළුවෙක් බවට පත් වෙන්නේ, වේදිකාවේ භූමිකාවට එන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ නික්‍රෝධාරාමේ දිවාවීරණයට ගිය වෙලාවක එතන ඉන්න බමුණෙක් දණ්ඩපාණි කියන බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුජානසගේ ප්‍රශ්නයක් අහනවා. කිං වාදී සමන කිමක්කාරී කියලා. ශ්‍රමණිය, ඔබ මොන වාදයක් සහිත කෙනෙක්ද? කුමන දෙයක් ලෝකෙට ප්‍රකාශ කරන්නේද කියලා. ඒ කියන්නේ බමුණාට තේරිලා තියෙනවා මේ පුද්ගලයා සුවිශේෂී කෙනෙක් කියලා. දෙන්නම සාක්්‍යවන්තිකයෝ. එතකොට බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා යථාවාදීකෝ ආවුසෝ සදීවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සත්සමන බ්‍රාහ්මණියාපජාය දේව මනුස්සාය න තිග්ගහිය තිට්ඨති. මම යම් වාදයක ඉන්නවා, නැත්නම් මගේ වාදේ මේකයි, දිව්‍යන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව සමන ප්‍රජාව සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ වාද ඇති කරගන්න නැති එක තමයි මගේ වාදේ. මේක කියපු ගමන් ඊට පස්සේ බුදුජානසේක ඒ වෙනිකම් තර්කයට විරුද්ධ වගේ ඉදිරිපත් කර මේ මතය බුදුජානසේ තව තවත් විස්තර සහිත වෙ බමුණට කියනවා. අකතං කති තින්න කුක්කුච්චං බවාවාවේ විචතන්නං තණ්හානානුසෙන්ති සංඥානානුසෙන්ති. මේ කතං කති භාවයේ මයි ළඟ නැහැ, කච්ච කචේ නැහැ. අවුරු මොනවා ඇහුවත් මොනවා කිව්වත් මම කචකච ගන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් වීච මේ තින්න විචිකිච්චා. ඒ මනස ආහන දෙයට උත්තරේ දන්නේ නැතුව නෙවෙයි. හැබැයි මම පුළුවන් තරම් බලනවා ඒ වාදයට පටලවිලා නිකන් ඉන්න. පටලවෙන්නේ නැතුව ඉන්න. භවභවේ වීච තන්න මට මේ මනසට කියලා දීලා දිනා ගන්න දෙයක්වත් නැහැ. එහෙම නැත්නම් මට මේ ජයග්‍රහණය ලබන්න දෙහෝ තණ්හාවේ භවයේ භවයට යන භව තණ්හාවට එකතු කරගන්න මට දෙකුත් ඇත්තේ නැහැ. යම් විදියකට මෙයා දිනුවා කියලා හෝ මෙයා පැරද්දුවා කියලා හෝ නැත්තම් එයාට මම පැරදුණයි කියලා මගේ හිතේ සංඥාවක් läග ගන්නෑ. මේ මනුෂයා ප්‍රශ්නයක් අහුවා. ඒ ප්‍රශ්නෙට දෙන්නේ උත්තරේ කටට පිට්ටු හිර වෙන උත්තරයක් දෙන්නේ. ආයෙ යන්නේ කතා කරන්න. ඒක පිළිබඳව ජයග්‍රහණිකුත් නැහැ මගේ හිතේ. පරාජිකුත් නැහැ, සංඥාවක්වත් නැහැ මේ මනුස්සෙකට අහුුණා කියලා. ආන්නේ වෙනි වාදකම මේ ඉන්නවා කියලා කිව්වහම තීතා ගන්නේ බමුණට වෙච්ච දේ. කටේ පිට්ටු තමයි. ඉතින් මනුස්සයා නතර රැලි ගන්න ලදිව එළියට දාලා උළු වණලා හැරමිටිය සලාගෙන කියලා ගියාලු යන්න. ඕනම කෙනෙකුට උත්තර දීලා බලන්න හැම කෙනෙක්ම හිතන්නේ මේ තරහ වෙලා කතා කරන්නේ කියලා. මේ මාව නොදකින්න ඔබතන් කියලා තමයි මේ කතා කරන්නේ කියලා. නමුත් මේ මදුපිණ්ඩික සූත්‍රයේ බුදුජාණන් වහන්සේගේ ශ්‍රීමුක දේශනාවක් නිසා ඊගාව ඒ වගේම ඊට පස්සේ ජවනිකාවෙදිත් පේනවා මේ බුදුජාණන් වහන්සේ අපිට උගන්වන්න හදන දේ පිළිගන්න භාජනයක්වත් අපේ අතේ නැහැ. බෙදෙනකොට ගන්න භාජනේවත් ලෑස්ති නැහැ. ඉතින් ඒ නිසා බුදුජාණන් වහන්සේ මේ සිද්ධිය හැන්දෑවේ සංඝයාතට ගිහිලා කියනවා මහන්නේ මම දිවා විහෙරණය කරනකොට දණ්ඩපාණි බ්‍රාහ්මණය ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කිං වාදී සමන කිමක් කායි කියලා. එතකොට මේ මං මේ මනුෂයාට මෙන්න මෙහෙමයි කිව්වේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේ සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ මම කිසිම දෙයක ගැටෙන්නේ නැහැ. වාදයකට නැගෙන්නේ නැහැ. තින්න කුක්කුච්චන් බව භවී විත තන්නා තන්නා නානුසෙන්ති මේක සිද්ධියක් කරගන්නේ මේකේ මේක මට මෙහෙම දෙයක් උණයි කියන එකක්වත් ගෑවිච්ච බවක් දැනගන්න නැති වෙන මං කටයුතු කරනවා කියන්නේ ඒ කියන්නේ මේ කපුරු පුච්චු දැනග අලුවත් නැහැ මෙන්න මේක තමයි මගේ වාද කියලා ඉතින් කිව්වහම දැන් ඕගොල්ලන්ගේ මූණු ටික වගේ තමයි එතනට ආම්තුරන්ගේ මූණුත් දැන් කොල්මා දැන් මේ බුදුහාමුදුරුවෝ මේ කියන දෙමළේ සිංහලෙන්ද කියන්නේ පාලියෙන්ද කියන්නේ අපිටද කියන්නේ මොකක්වත් තේරෙන්නේ නැහැ. නමුත් එතන ඉඳලා තියෙනවා ස්වාමින්වහන්සේනවා ස්වාමින්වහන්සේ කියන වාදේ අපිට තේරෙන්නේ නැණි කියලා කියනවා. ඔබ අන්තිම කෙන්නඳ හදනෝනේ මොකක් හරි මේ Brahmachari රකින්න කෙනෙක් දත යුතු මේකට කියන්නේ ගැලවිජ්ජාව කියලා. මේකට කියන්නේ මේ ග්‍රීසියකා කියන එක අහලා තියෙනවද මන් දන්නේ. අල්ලන්න ගියට අහුවෙන්නේ නැහැ. ග්‍රීසයක දැන් තියෙන බුද්ධාගමයි ග්‍රීසයකයි දෙන්න කල්පනා කරලා බලුවොත් අද බුද්ධාගම වෙනවා වාද කරන්න දාන්න කරන්න අරුටරක කියලා දෙන්න මූට මේක කියලා දෙන්න මල අවුලක් නෑ වෙලා තියෙන්නේ. මෙතන බුදුහන්සේ කියලා තියෙන්නේ ආන්දගේ ප්‍රතිපදාව තියෙන්නේ. ආන්ද ඔළුව පන්නලා ඇල්ලුව සුස්කල බැලලා කියලා. හැබැයි ඒක අමරාවික්කපවාදී කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙම මේ කරදරීමක් නෑ මේ තින්න කුක්කුච්චා මට බයක් නෑ මේක උත්තර දෙන්න බැරි කමක් නෑ. උත්තර දෙන්න පුළුවන්. හැබැයි මගේ වාදෙ මෙච්චරයි. ඉතින් මේ සංඝයා මේක ඇහුවට පස්සේ දැන් අර ඉස්සලා ඉදිරිපත් කරපු මතයේ අර්ථකථනයක් බුදුරජාණන් ඉදිරිපත් කරනවා. යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තේ නාභි වදි තබ්බං නාජ්ජෝතේ තබ්බං නාභි නන්දි තබ්බං කිය. මහනි යම් වෙලාවක නමංගේ හිතේ දිගින් දිගට හිතවිලි ඇතුළත කතා ප්‍රපංචකරණයක් පහළ වෙනවා නම් ඒක අභිරන්දනය කරන්න එපා. ඒක අභිවදනය කරන්න එපා. ඒකට රිංග ගන්න එපා. දැන් අර හාමුදුරුවන්ට අලිමදි වට හරක්. අර කීප එක තේරෙන්නේ නැහැ. දැන් ඊට පහපන් දෙයක් කියනවා යම් තැනක යතෝ නිදානම් පුරිසම් ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ එත්තේ නත්ති අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බං. ඒසේවන්තෝ රාගානුසයානම් පටිඝානුසයානම් දිඨානුසයානම් භවරාගානුසයානම් මානානුසයානම් අවිජ්ජානුසයානම් කියලා මෙච්චරයි සියලු මනුෂයන් නැති කිරීමේ ක්‍රමය කියලා. දැන් වුණා අනුසේ ධර්ම ටිකක් එනවා කතන්දරේට. එහෙම නැත්නම් නාඩගමට දැන් අනුසේ ධර්ම අඳුරලා දෙනවා. ඒක තමයි මෙතන මේ සංයෝජන සීතෙන් කතා කරන්නේ. දැන් මේ මේක කියලා මේ අර්ථකතන දීල සරුවචනසේ බුද්ධාසරේ නැගිටලා ගඳ කිරියට වටනවා. දැන් කට්ටි මූණ මූණ බලා ගන්නවා. මචං උඹට තේරෙනවද? මචං උඹට තේරෙනවද? මචං තමයි ඒකටවත් තේරෙන්නේ නැහැ. හැබැයි හොඳ වෙලාව ඔයගොල්ලන්ට වැඩිය තේරෙන්නේ නැති බව ඒගොල්ලෝ දැනගෙන තියෙනවා. ඒක තමයි මේ කතාවේ තියෙන වැදගත්ම තැන. මට මේක තේරෙන්නේ නැහැ. හැබැයි බුදුරජාන්සේ දෙවරක් අවධාරණය කරලා තියෙනවා. දෙවරක් අවරහදනය කරද්දි මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක පශ්චත්තාප වෙලා අනේ අපි මැට්ටෝ මන් මේ ත්‍රිපිටකේ දන්නෙත් නැහැ, පාලි දන්නෙත් නැහැ, මේ ශාක්‍යවන්තෙත් නෙවෙයි, අනම්මනම් කතා නෙවෙයි. කල්පනා කර බැලුවොත් දැන් බුදුරජාණන් ශෛල මේක තමන් වහන්සේගේ මෝනාවෙන් සිද්ධියක් ප්‍රස්තුත කරගෙන ඒ සිද්ධි ගැන අහනකොට තව විදිහකට උත්තර දුන්න උත්තර ලැබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ කට්ටිය කතා කරගෙන මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්තව දේශනා කරන යම් කිසි දේශනාවක් තියෙනවා නම් ඒක විස්තර කිරීමේ දක්ෂෙක් විදිහට බුදුරජාණන් වහන්සේ විසින්ම කොට්ටිත ස්වාමීන් වහන්සේ සංවර්ණිතයි. අගය කරලා තියෙනවා. සංකීත දේශනාවක් විතර දේශනාවක් කරන්න පුළුවන් කියලා ඔක්කොම කතා කරලා කියනවා මේ වෙලාවේදී මේක අතහරින්නවත් බෑ. ඇත්තටම එදා ඒ ස්වාමීන් වහන්සේලා ඒක අතහැරියනම් අද මදුබින්නික සූත්‍රයක් නැහැ. අපිට යන්නේ නමක් නැහැ. මේ ස්වාමීන් වහන්සේලා යන කොටි ස්වාමීන් කිහිලා කියනවා මෙන්න මෙහෙම ලුනේ නිග්‍රෝධාරාමේ මෙහෙමයි උනේ අපි ඉස්සරහා මිලෝදයක් තේරෙන්නේ නැහැ. අපිට ඔබාන්තිගේ සරණයි උභාන්සිකේ පීඨයි. ඒතකොට කොට්ටේ සාහනසිත් ලොකු ඉතිහාසයක් හදනවා. ඊට කියනවා මේ බුදු කෙනෙක් ඉඳද්දී ඇයි මගේ ළඟට එන්නේ ප්‍රශ්න අහන්නේ? උඹලා ගහක අරටුවක් හොයන කෙනෙක් නම් අරටුව කැමති කෙනෙක් නම් කඳත් අතහැරලා මුලත් අතහැරලා අතුත් අතහැරලා මේ කොළ ඔලයි නැටි ඔලයි මොකටද අරටුව හොයන්නේ? මම ළඟට ආවට මාට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කරුණා කරලා මේක වටිනාකමක් තියෙනවා කියලා බුදුහාමරගෙන් අහන්නේ. ඒකට අර ස්වාමීන් වහන්සේලා එක විදියකට බැගෑවෙනවා. නවතත් යන්න බෑ පුත්‍රයන්වන්සේකට. එක සැරයක් අහලා තියෙන. උත්තරයක් දීලා තියෙන. තේරෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ අපි දන්නවා. ඔබ වහන්සේ බුදුහමරෝ නෙවෙයි කියලා දන්නවා. අපිට කරුණා කරලා අපිට මේ කාරණාව කියලා දෙන්නේ කියලා. අන්නේ වාතාවරණය හදලා තේනයි පික්කවේ තේනයි ආවසෝ සුනාත සාදුකම් මනසිකරෝත කියලා හොඳටම හරවලා කියන එහෙමනම් ඇවැත්නි මනාකොට අහපල්ලා හොඳට හිතේ තියාගෙන ඉල්ලයි කියලා. ඔගොල්ලෝ ඉල්ලන නිසා මම කියන්නම්. හැබැයි ඉවරුණාට පස්සේ බුදුජානනාංශ ළඟට ගිහිල්ලා හගිස්සන්නේ කියලා. මම කියන දේ හරිද වැරදිද කියලා. ඉතින් අර සංඝයා ඔක්කොම නැත්නම් ඒ ගිය දූත මෙහෙවරට ගිය සියලු දෙනා මේක බාර ගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ අපි තාම සාදුකන් සුණාත. මනාවකට අසව. මානසිකරෝත මේක මේ අද රැයට හදන්නේ සලාඩ් වලට මොනවද ගන්නෙ හෙට උදේට බඩේලියයිද ඌවම ඔය කතා කරන්න බෑ. ඒක ඔක්කොම පැත්තක දාපන් මේ කාපන්. ඒක ලේසි නෑනේ කල්ිතලාට අනුලලාට මේ කොහොම කෙරුවක් අබ්බන අනකට තියෙන්නේ. වැඩිපුර ටිකක් හදනවද ගානට හදනවද ඔන්න බයිලා. නමුතර කොටි තහමතුරු දෙන්නේ මොන්න මං කියනවා ආය චරිසුරු ගන්නපා. මෙන්න මේක තමයි ධර්ම ගෞරවය කියන්නේ. මේ දන්න කියන දෙයක් පිස්සන්න පිහට්ටන්න වටින දෙයක් පිස්සන්න පිහට්ටන්න කියන්න යන්න එපා. එයින් අහගන්න ඕනේ ඇත්තටම ඔබ ලැස්තිද කියලා. ඉතින් ඒක නැතුව ඔය දෙන්න ගියොත් අහන මිනිහට නෙමේ දොස් ලැබෙන්නේ කියන කෙනාට. මේ ධර්මයේ ඔක්කොටම ගැලපෙන දෙයක් නෙවෙයි. ඒකයේ ඒ යොමුව ඒ ගුණය ඒ අප්‍රමාදයේ තියෙන කෙනාට විතරයි සිතනේ තියෙන ඒ පෙරහංකඩ පෙරල ගන්න ගතිය ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා ගාව තියෙනවා. ඒකයි කියන්නේ තේනේ යහසෝ සුනාත සාදුකම් මනසකරවොත. උදුවට අහන්න මනාවකට හිතේ තියාගන්නේ කියලා. ඉතින් ඒක එහෙම වෙලා තියෙනවා නැත්නම් අපිට මේ මදුබින්නික සූත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ තිරේ පිටිපස්සේ වෙන කෑල්ල මේ අනුසේ ධර්මයේ දක්වා වැඩ පිළිවෙල හැදිලා එන හැටි නැත්නම් බබා හම්බ වෙන්නේ ඉස්සෙල්ලා කොහොමද සංසේචනයේ සිද්ධ වෙන්නේ කොහොම කල්ල වර්ධනයේ සිද්ධ වෙන්නේ කොහොමද ප්‍රසූතයේ සිද්ධ වෙන්නේ කියලා ප්‍රසූත වෙනකොට දරුවට මාස 9කුත් භාගයක් කල් ගිහිල්ලා නේ තියෙන්නේ. එතකොට වැඩි තීන්දුයි. අපි එදා තමයි ප්‍රසූතේ හිතන්නේ. ප්‍රසූතේ වෙන්නේ පිළිතිඳ ගැනීම වෙන්නේ ඊට වඩා කලින්. ඒ වෙලාවේදී එක බලන්න බෑ බැලුවොත් කලලෙක අපසරිනවා. අත දාන්න බෑ. අත දාන්නේ ඒකේ සුවිශේෂ කුටීරයක් ඇතුලේ ගර්භාෂය තුල සිද්ධ වෙන්නේ ඒ වෙලාවේ ඒකට කරන හැම පරිේශනයක්ම කල්ල වර්ධනයේ බාධාවක් ඒක නිසිනින්ද වෙන්න ඕනේ. දැන් මේ කොටිත ස්වාමින් වහන්සේ ඒ සුවිශේෂයෙන් ඉගෙන ගත්ත ළමයා හම්බ වෙල වෙනාවට එනකොට කොහොමද මේ කලල විද්‍යාව සිද්ධ වෙන්නේ කියලා. ඒක හරිම නීති අනුකූල ක්‍රමයකට වෙන්නේ. කල්ල විද්‍යාව අම්මට ඕන විදිහට වෙන්නේ නැහැ බබාට ඕන විදිහට වෙන්නේ නැහැ. ලබාවපන් හැටියට බබා හම්බ වෙන්නේ. ඒ ලබාවපන් හැටිය තමයි මේක තීන්දුව කරන්නේ. ඉතින් අපිට කියන්න බෑ ඉපදිච්ච දරුවා ලස්සන නෑ අන්ධේ කොරෙක් යක්ෂ දරුවෙක් කියලා අම්මට දොස් කියන්නත් බෑ. සාමාන්‍ය තාත්තලා අම්මට දොස් කියනවා. එහෙම නැත්නම් ඒ දරුවට තෝකාල කණියයි කියලා කියන්නත් බෑ. මොකද ඒක ගැළපෙන්නේ නෑ. ඒක මේ ලබාවපන් හැටියට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අර රිචඩ් ඩෝකින්ස් එයා ගොඩාක් දොස් කියනවා මේ ආගම් වල තියෙන මෙන්න මේ සියුම් தත්ත්වෙට අත දාන්න ගිහිල්ලා මේ මානව ඥාණය විනාශ කරලා තියෙන හැටි අපි දන්නවයි කියන අදහසෙන් ගිහිල්ලා දන්නේ නැති දෙයට අත ගන්න. එතන කිසිම තැනක බුද්ධ ආමර දොස් කියන්නේ නැහැ. එයා එක එක ආගම් අරගෙන වෙන්නනවා මෙන්න දෙයයන් ආන්තේ මෙන්න ඉන්ටෙලිජන්ට් ඩිසයින් මෙහෙම මෙහෙමයි මේක වෙන්නේ මෙහෙම මෙහෙමයි මේක වෙන්නේ කිව්වට අස්පනා පිට පච වෙනවා මේවා. ඒ වුණාට එයා කියනවා එක තැනක බුද්ධ ආමරගෙන කතා කරලා මං තායිලන්තේදී දැක්කා අම්මා කෙනෙක් තමයි හම්බෙච්ච මේ බම්මන පුතෙක් කතාබහ කරන්න බෑ මොනවාක්වත් බෑ අපි විජිටබල් කියන්නේ බම්මන දරුවෙකුට ඉතාම ගෞරවයෙන් හරියට ඇස්තන් ඇති පුතෙකුට වගේ උපස්ථාන කරනවා. ඉතින් එයා ගිහිල්ලා ඇහුවලු දැන් මේ දරුව කවදාකවත් ආයේ පණ ඇවිල්ලා අම්මට උපස්ථාන කරන්නේ නැහෙනි. හැබැයි මෙයාට කොහොමද හිත හදාගන්නේ මේ දරුවට උපස්ථාන කරන්න. ඉතින් අම්මා කිව්වලු මේ බෞද්ධ අම්මා කෙනෙක් මේ දරුවගේ කර්ම රෝගයක් නිසා මේ දරුවා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඒකේ දරුවගේ ප්‍රශ්නයක් නෙවෙයි මගේ ප්‍රශ්නකුත් නෙවෙයි මට කරන්න පුළුවන් වෙන්නේ හොඳට ඇහකන තියෙන දරුවෙකුට ගේ සලකන එක. ඒ නිසා මම ඒක දිගටම කරනවා කියලා. ඉතින් රිචඩ් ඩෝකින්ස් කියනවා එවැනි සැලකීමක් මානවයාගේ නාමයෙන් කරන එක කොච්චර වටිනවද සාමාන්‍ය රසාවක් කරන තියෙන අම්මගෙනකොට නම් කරන්න බෑ ඒක. එක්ක මොකක් හරි දෙක එකක් තියෙන කරන්න වෙනවා. එතෙන් බොක්කෙදීම කබ්ස කරලා දාන. බ්‍රේන් එක වැවෙන්නේ නැහැ, ස්කල් එක වැවෙන්නේ නැත්නම් බොක්කෙදීම කබ්ස කරනවා. මේ මොකක්වත් නැලලා මේ හම්බ වෙලා අම්ම රකින්නවා. නමුත් මේ රිචඩ් ඩෝකින්ස් කියනවා එහෙම කරද්දි ඒ අම්මගේ කතාවේ තියෙනලු ළමයා inferior ළමයා කාලකන්ණියේ මම ඒක බලනවා කියන අදහස එයා කියන ඒක මම පිළිගන්නේ නැහැ කියන. එහෙම ඉබදුනත් ඒ ළමයා කාලකන්ණි නෑ. මොකද මේකේ ඒ ළමයාගේ ඕනකමටත් අම්මගේ ඕනකමටත් වෙන එකක් නෙවෙයි. ඉතින් ඒ අම්මට පුළුවන් මේක මෙහෙම කරන්න. සමාජයට පුළුවන්ද? ඇටෙන්ඩන්ට් කෙනෙක් දැම්මත් පුළුවන්ද? මේ නැත්තම් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකකට දැම්මට බලන්න පුළුවන් හොඳටම දන්න බම්මණෙක් කියලා. අනිවාර්යයෙන්ම ඇසරින්නේ නෑ මේ ළමයා. වර්ධනයක් වෙන්නේ නෑ. අම්මා සලකනවා. අන්න ඒ වගේ අපි ළඟට මේ අනුසය කෙලෙස් ඇවිල්ලා ඔලුව උස්සනකොට එක බම්මණෙක් එක යක්ෂයෙක් මේක ඇවිල්ලා මේ විනාශ කරන්න ආපු එකනේ. අන්න එතනදී අපි වෙස්පර්ලේ නැහැදී. වෙස්පර්ලේ හැටි දැක්කොත් අපිට පේන්න තියෙනවා ඔය තියෙන සාන්තගති මොකක්වත් නැහැ. අනුසය ධර්මයේ අනුසය ධර්මයක් කියලා නොදන්න ඉන්න තාක්කල් කිරිපොනවා. අනුසය ධර්ම කියලා දැනගත්ත ගමන් ද්වේෂයක් වඩපත් වෙනවා. මේක තමයි භවතණ්ණා විභවතණ්ණා වඩපත් වෙනකොට තියෙන සෙල්ලම. මේ බොහොම ප්‍රේම කර කර ඉන්න එක නා තමන්ට ඕන විදිහට හැසිරෙන්නේ නැත්නම් ඒ මනුස්සයා මරන්න හිතනවා. මේක ලෝකෙ සිදුවෙන හැටි දිහා බලනකොට මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. වැඩි සෙනේ දබරටයි මහා වැත්ත හුලකටයි ඕනම කෙනෙකුට අපි වැඩි සෙනයක් දැක්වුවා නම් අපේක්ෂාවක් තියෙනවා. ඒ අපේක්ෂාව ඉස්තුනේ නැත්නම් ඒ සෙනෙහෙම අපිට මහා වාතයක් වෙනවා. ඉතින් මේ පෙරලිය මේ සමාජයේ දිහා තියෙන මේ පෙරලිය දිහා බලනකොට අපි හරි කැමැති කෙනෙකුට ප්‍රේම කරන්න. මේ දන්නේ නැහැ ওই ප්‍රේමයට ආ සමාන අන්ධකාර ද්වේෂයක් කොතන තියෙනවා කිය. පහන පත්තු කළ තියන්න මේසයක් උඩ ඒ පහන Tamange මුලට හේවණල්ලක් ඇති කරගන්න. පහනේ වටේට ආලෝකේ දුන්නට ඉටි බන්දමක් ගහලා බලන පහනක් තියලා බලන Taman මුලට අන්ධකාරයක් ඇති කරගන්න. මේ වගේ ප්‍රේම කරන හැම කෙනා ගාවම ඊට සාපේක්ෂ ද්වේෂයක් තියෙනවා. කාට හරි ඔබ කියන්න ගියොත් උඹකට රිවර්ට් වෙන්න ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක කියනකොට පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කිව්වහම මේක මම ගොතලා කියන එකක් නෙවෙයිනේ. සෝකේ කියන්නේ ද්වේෂය. තණ්හාය ජායති ශෝකෝ පෙමතෝ ජායති ශෝකෝ. ඉතින් එහෙමනම් මේ අනුසය කෙලෙසය කියලා කියන්නේ ප්‍රේමයක්, අනුසය කෙලෙසය කියලා කියන්නේ බන්ධනයක්. අන්නේ බන්ධනේ ඇති කරගෙන ඉන්න හැම වෙලාවකම අපි නපුරක්, ද්වේෂයක්, ශෝකයකට කැමති වෙනවා. මෙන්න මේක තීරුම් ගන්න වෙලාව. මේක තීරුම් ගන්න වෙලාව කොටිස ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා. බොහෝමත්ම ගැඹුරින් චක්කුංච පටිච්ච ආවසෝ උපජ්ජති චක්කු විඥානං. ඇවැත්ති මේ අහට මොකක්hari රූපයක් ආපాతගත වෙනවා, මුලිච්ච වෙනවා. අන්නේ මුලිච්ච වෙනකොට විඥානේ චක්කු විඥානේ වශයෙන් ඇවිල්ලා හරියට කණපුවක ලකු පාද තුනක් තියෙන කණපුවක වගේ ඇහැ එක පාදයක් වෙනවා, රූපේ එක පාදයක් වෙනවා, චක්කු විඥානේ එක පාදයක් වෙනවා. එහෙම තමයි මේ පෙනීම සිද්ධ වෙන්නේ. තින්න සංගති පස්සෝ ඇහැ තියෙන තාක්කල්, මේ රූපේ තියෙන තාක්කල්, මුලිච්චි රූපේ හැම රූපෙම නෙවෙයි විඥානේ එතන තියෙන තාක්කල් එයා දකින්නෙක් පාටපත් වෙනවා. දැකීමේ ක්‍රියාව සිද්ධ වෙනවා, නැත්තම් දැකීම ස්පර්ශය සිද්ධ වෙනවා. තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා. දැන් සාමාන්‍යයෙන් බයිකහමාර විතර පෙන්නට පස්සේ පස්සපච්ච වේදනා තමයි දැන් කිට්ටු කරගෙන එන්නේ. කෙසේ නමුත් ඒක නෙවෙයි මේ කියන්නේ. යමක් ස්පර්ශ කරනවා නම් ඒක විතරයි විඳින්න පුළුවන් වෙන්නේ. මේක ලෝකේ දන්නේම නැහැ. ලෝකේ හිතන්නේ gedara dure ඔක්කොම සැප සම්පත් තියෙනකොට ඔක්කොම විඳිනවා කියලා. නෑ, එක වැරකට විඳින්නේ එකයි. අනික සියල්ලම නඩත්තු කිරීමේ කරදරය ගේමියාට තියෙනවා. අපි විඳින්නේ එකයි. නමුත් මුළු සේරම නඩත්තු කරන්න එහෙම නැත්නම් අපි ඇහැ පාලනය කර පාවිච්චි කරන වෙලාවේදී කන, නාසය, දිව, කය එකකින්වත් වැඩක් නැහැ. ඒක නිසා විඳින්නේ ස්පර්ශ කරන එක විතරයි. යං වේදේති තං සංජානත. අපි විඳින දේ විතරක් හඳුනනවා හොඳ නරක වශයෙන්, නැවත හඳුනා ගැනීමට තියෙන ලකුණ වශයෙන්. යං වේදේති තං සංජානත. යං සංජානාති තං විතක්කේති. අපි යමක් ඩිකෝඩ් කරලා මොලේට දැම්මට පස්සේ තමයි අතුලද කච කචේ පටන් ගන්න. අපිට අදාළ නැති, දැකප නැති, ආප නැති කිසිම දෙයක් අපිට කවදාහකවත් කච කචේට හේතු වෙන්නේ නැහැ. කතං කති භාවයට හේතු වෙන්නේ නැහැ. ප්‍රපංච කමනට හේතු වෙන්නේ නැහැ. වාග් බහුලයට හේතු වෙන්නේ නැහැ. දැන් පියවර තින්න සංගති පස්සෝ පසපච්චා වේදනා යම් වේදේ තං සංජානාති යම් සංජානාති තං පපංචේති. ඒක බබගන කණ්ඩ පටන් ගන්න. එහෙම නැත්නම් හිතේ ගුජේ දාන පටන් ගන්න. යම් පපංචේති තං පපංච සංඥා සංකා සමුදාචන තතෝනි දානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචනන්ති. අන්තිමට මේ මනසරේ හිතපු දේෙන් සම්පූර්ණයෙන්ම වහයලා ගන්නවා. මේ දකීමකින් ආවද ඇහිමකින් ආවද මොකක්වත් මතක නැහැ. ඒ මනසයා දවදට දකින්නෙක් නෙවෙයි, කල්පනා කරන කෙනෙක්. එහෙම නැත්නම් මනෝ විකාරයකට පත්වෙච්ච කෙනෙක්. ඉතින් මේ ප්‍රපංච සංඥා සංඛා, එහෙම නැත්නම් මේ ප්‍රපංච සංඥා වූ තමන්ගේ සුපුරුදු චින්තනයේට, තමන්ගේ සුපුරුදු කල්පනා ක්‍රමයට දාගෙන ඒක දිගේ කල්පනා කරන මනුස්සයා මුරුංග ගහට බුදුව ගත්ත මිනිහා වගේ. තාම මුරුංග මල් තියෙන කාලේ ඌ ඒක ගැන සැලසුම් කර කම්මැලිකම බුදියලා අන්තිම මුරුංග ගහ කපලා දානවා අඩ නිඳෙන් ඇවිල්ලා. මේක තමයි අපට වෙන්නේ. ඉතින් මේ අර ස්වභාවික සාමාන්‍ය අහිංසක චක්කුංච පරිච්ඡ රූපී තැන ඉඳලා අපි මේ විකාර වෙලා ආවේශගත වෙලා යමකට හැප්පෙන්න දැන්ට යනකොට මේ ප්‍රපංච සංඥා සංඛාවන්ගේ ඇතිවීම මොන්නම්ම හේතුකින්වත් නතර කරන්න බෑ. ඒක නතර කරන්න කියලා කොටි දහමතු මතක් කරන්නේත් නෑ. මොකද අපි යමක් දැකීමෙන් රස විඳින්නේ ඒක වමාරා කෑමෙන් තමයි. ඒ වෙලාවේ මතුවෙන දේ අපිට කිසිම ආතල් එකක් නැහැ. කිසිම ජොලියක් නැහැ. එකම දේ නැවත නැවත අපි ලං කරගෙන ඇසුරු කරන්නෙම ඒක අපිට ප්‍රපංච සංඥාව ගෙන දෙන්න නිසා. ඒකෙන් අපි කතන්දර ගොඩක් ගොතන නිසා. දැන් අපි නිකමට හිතන්න අපි මේ දින ඔක්කොම වගේ මන් දන්නවා දෙකේ පන්තිය 20 භාගේ පාස් වෙන්න ඇති. දැන් ඒක දෙයක් නැහැ නේ. ඒ දවස්වල දෙකේ පන්තිය කිව්වොත් එහෙම අපිට විශාල බරක්. වැඩි කියනත් කියාගෙන කලින්ම නැගිටලා මූණ හොදාගෙන සුදු ඇඳගෙන ඉස්කෝලේ යනවා. මොකද මේ දෙකේ පන්ති විභාගෙට ලියන්නේ. දැන් දෙයක් නැහැ. ඊටසෙ තුනේ පන්ති කරනවා. ඉදාට ඒක ලොකු දෙයක්. හතරේ පන්ති. හතරේ පන්ති ළමයි දැක්කොත් එimhe දෙකේ පන්ති ළමයි කඩපණගෙන අයියෝ දෙකේ පන්තියද අපි දිනලත් ඉවරයි කියලා. අර පහු කරපු එක අපිට ගානක් නැහැ. නමුත් 10 පන්ති විභාගේ තීරණාත්මකයි. ඒකේ දන්නවා. 12 පන්ති විභාගේ එව්ව දන්නවා. මොකද ඒක ප්‍රපංච කර කර සතුට වෙන්න පුළුවන්. අපිට වැඩි අපේ පෞරුෂත්වේ නගා හිටවනවා, තණ්හාව නගා හිටවනවා, මානෙ නගා හිටවනවා. ඉතින් මේක අහිංසක නිසාම නෙවෙයි, මේ ප්‍රපංච සංඥා සංඛාවන් මේ විදිහට පැන නගින එක වලක්කන්න නෙවෙයි අනුසේ කතාවදී කියන්නේ. අන්න ඒකක් පැන නැගුණයි කියලා මොකක් හරි එකක් හිතාගෙන අපේ හිත වැල්වට අරන් කතා කරාට, අපේ හිත කතන්දර ගෙතුවට ඒ කතන්දරේ අභිරමණය කරන්න එපා, අභිවදනය කරන්න එපා, අජෝසනය කරන්න එපා. ඒක මේ මට විතරක් වෙච්ච දෙයක්. මම මේක අදවලාට කියන්න ඕනේ. මම මේකට රිංගගෙන මේකේ අයිතිවාසිකම ගන්න ඕනේ කියලා මේ එහෙම් මෙහෙන් යන මේ ප්‍රපංච සංඥා සංඛාවන් ඩයරියකට දාගන්න එපා. දැන් මොත් අනුසේ ධර්ම බවටපත් වෙනවා. මචින් සෙන් මාස්ටර් කෙනෙක් දවසක් ගියාලු මේ ලස්සන වැවක් අයිනේ. ඉතින් යනකොට ගෝලයක් පිටිපස්සෙන් ගියාලු. ඉතින් මාස්ටර් කියන නිසා ගෝලයා වටපිට බලන්නේ සෝ වින් බලාගෙන යනකොට ලස්සන තාරාපන්තියක්. ඒ කියන්නේ සේරූ පන්ති පන්ති පීනති බෝසේ අනුරාධ නගරය දැන් පේනේ තෝසේ. ඉතින් මූට ආපු ආතල්ය කොච්චරද කියනවා නම් සර්ට කතා කරලා කිව්වලු, ගුරුවරයා කතා කරලා කිව්වලු, දැක්කද සේරු පන්තියේ කියලා. ගුරුවරේ අංශික 180ක් හැරනලු ඕලදයන්. මේ කොහෙන්ද දාවේ ඒගොල්ල? දන්නේ නැහනේ. ඕල යන්නේ කොහෙටද? දන්නේ නැහනේ. දුන්නලු කන රත් වෙන්න එකක් ආපු තැන දන්නෙත් නැත්නම් යන තැන දන්නෙත් නම් මට මොකටද කියන්නේ? ඌ කියන්න දෙයක් තියෙනවද? උටේ දැක්කට ඒක නොකිය බෑ. ප්‍රපංචකරණේ වුණාට අභිනන්දනේ අභිවදනේ කරන්න නැතුව කරන්න බෑ. ඒකට ගෝලයට කන රත් වෙන්න කියලා කියනවා. අපි මුළු ජීවිතේම තියෙන එකයි අගමුල දන්නේ නැති දේවල් ගැන කයිවාරු කතා. අගමුල දන්නෝ නම් කියන්න දෙයක් නැහැ. ආස්වාස ප්‍රසාසයේ අගමුල මැද කවුරු හරි දන්නව නම් උච්චර කතා කරන්න දෙයක් නැහැ. යම් තාක් අපි දන්නේ නැත්නම් ඉතින් ආස්වාසේ දිගයි ප්‍රසවාසයේ කොටයි ආස්වාසේ උණුසුමයි ප්‍රසවාසයේ සීතලයි හින කතා මොකද අර දන්නේ නැති කොටස හිතින් පුරවන ප්‍රපංච කරන ආඩු කල්ලේ සෙලවීම නිසායි ආඩු බව වැටහේ තිරුණු කාලේ දියනෝ සාලේ කවුරු හරි ආනපන දැකපු මිනිහෙක් ඔය මොන කතාවක්වත් කතා කරන්නේ නැහැ. ඒ කතා කරන්න ඕන වෙන්නේ මේක 11 ආකාරයේ දකින්නවා. කතා කරන්න වෙනවා කරන්න දෙයක් නැහැ. දැන් ගත්ත දවසේ ආයෙ කතා නැහැ. නෝ කතා නෝ සිනා. එහෙම නැත්නම් කතන්දර කිතිල්ලකුත් නැහැ, ප්‍රපංච කිතිල්ලකුත් නැහැ, වාග් බහුලියකුත් නැහැ. ඒ නිසා අද මේ ලෝකේ තියෙන සියලුම ලෝක ආයත විශ්ය ප්‍රපංච මුළු ලෝකයේ තියෙන සියලුම දැනුම ප්‍රපංච. ඒ ප්‍රපංචයේ සඳහන් අවුරුදු 5 ඉඳලා සමහර අවුරුදු 29 30 වෙනකන් ජීවිතේ හොඳම කාලය ගත කරනවා. ගත කරලා ප්‍රපංච ඔළුව දැම්මට පස්සේ බඹර චක්‍රයක් කරකිනවා වගේ කොයි දේ ඔළුවට වැටුණත් මේක ඇතුලේ කැරකෙන්න පටන් ගන්නවා. මොකද ඒකම දැනුමකත් අංග සම්පූර්ණයි. වෙන එකක් තියා එහෙම වෙලාවක කිව්වොත් එහෙම ඕක පැත්තක තියලා ඕක නැත්නම් ඕක කරන ගමන් විනාඩි පහ භාවනා කරපන්කෝ ආනාපාන සතිය වඩපන්කෝ සතිමත් වෙන්කෝ අරමනජර කවදාකවත් හිතේද මෙච්චර වැඩ දාලා වටිනවද කරන්න මේ සතිය මෙච්චර වැඩ දීදී මේ ආනාපානෙ වටිනවද කිය කවදාකවත් තේරෙන්නේ නැහැ මොකද අපි ප්‍රපංචයට ආසයි ප්‍රകൃතියට වැඩිය සංකල්ප වලට ආසයි අපි යථාර්ථයට වැඩිය කොතනදීද සංකල්පයක් යථාර්ථයක් වෙන්නේ කොතනදීද යථාර්ථයේ සංකල්ප වෙන්නේ කියලා බැලුවොත් ඒක අර තාරාව කොහෙන්ද එනවද අපි දන්නේ නැහැ. ඊට පස්සේ තාරාව කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. අපි ඒක පිළිබඳව හරියට ඇඟිල්ලෙන් පෙන්වලා පෙන්න පොටොත් අරගෙන මේක තියාගෙන කතන්දර ගොතන එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ රූපයක් වැටීම සහ ඒට චක්කු විඥානයේ සම්බන්ධ වීම නිසා ඇතිවෙන මේ ප්‍රපංචකර නිසා තතෝ නිදානම් පුරිසං ප්‍රපංච සංඥා සම්දා සංඛා සම්දා චරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු මුළු ජීවිතේ භවයේ පුරාම දකපු හැම ඇහැට වැටෙන රූප පිළිබඳව කතන්දරය යනවා මේ වාගේම කතාවක් කියනවා ඇහැට කනට ඇහෙන ශබ්ද මේ වාගේම කතන්දරයක් කියනවා නාසෙත් ලැබෙන ගඳ රස පහස ඒක නිසා දිත්තේ දිඨමත්තන් කියලා කියන්නේ දැකපු එක ප්‍රපංච කරන්නේ නැතුව ගෙතෙනින් නතර කරපන්න අහපු එක ඇත්ත ඕක පිළිබඳව වැල්වට අරන් කතා එපා කතං කති භවේ එපා ප්‍රපංච කරන්න එපා වාග් බහුලයට යන්න එපා ගඳ රස පහස මුතිය කියලා සඳහන් කරලා තියෙනවා ඒ බොරු නෙවෙයි. නමුත් ඒ තමන් විඳපු ගඳ රස පහස දිගේ යම් කිසි විදියකට යම් කිසි කෙනෙකුට කියන්න හදලා තියෙනවා නම් ඒ මනුස්සයාගේ අර්ධ දැනුමත් තියෙන නිසා තමයි එහෙම කියන්නේ. සම්පූර්ණ දැක්කනම් ඒක කෙනෙක් කියන දෙයක් නැහැ. විඤ්ඤාතේ විඤ්ඤාතවත් තම භවිෂ්‍යති. මේ හිතින්ම හදාගන්න දේවලුත් තියෙනවා රූප නොදකත්. ඒක වුණත් ඒක ශ්‍රේෂ්ඨ අදහසක් කියලා හිතෙන්නේ ඒකලා මේ විඥානීය පිළිබඳව විඥානීය යථාර්ථයේ පිළිබඳව පූර්ණ අවබෝධයක් නැති නිසා. ඉතින් ඒක නිසා අද තියෙන ලෝක දැනුමත් එහෙම නැත්නම් එක හුස්මක් මම දැන් හුස්ම ගන්නවා කියලා දැනගන්නකොට ලැබෙන මේ ප්‍රත්‍යක්ෂයත් අතර සංසන්දනේ අරගත්තොත් මේ ප්‍රත්‍යක්ෂයේ අවුන්සයක් වටිනවලු අර පොතේ දැනුම ටොන් එකට වැඩි. නමුත් අපි අද ගත කරන ජීවිතේ අපි පුළුවන් තරම් මේ පොතේ දැනුමටයි ඒකටයි දෙනවා ප්‍රත්‍යක්ෂය කියන එක සලකන්නේ. ඉතින් ඒක නිසා අපි නොදැනුවත්වම මේ අනුසය කියන ණයාට තමයි කිරිපවන්නේ. දිගින් දිගට දිගින් දිගට මොකද මේ අනුසය තියෙන තාක් තණ්හාමාන දිත්‍ති වැඩෙනවා. ඒකට මොන පොහොර වැටුණත් මේ ප්‍රපංචකරණය කියන එකට අර්ථකතනෙ තමයි මේ මතුවෙන දකින ඇහෙන දේවල් පිළිබඳව තණ්හාවෙන් සලකනවා මාන්නෙන් සලකනවා දික්කෙන් සලකනවා ඒවට කියනවා තණ්හා ප්‍රපංච මාන ප්‍රපංච දික්ටි ප්‍රපංච ඔය තුනෙන් එහාට මොකුත් නැහැ ඒ නිසා Tamanට වදගත් අදහසක් ආපු වෙලාවක නැත්නම් කවුරුත් එක්ක බලන තරහක් ගිය වෙලාවේ නැත්නම් මොන හරි ආපු වෙලාවේදී ඒක හොඳට විග්‍රහ කරලා මේක ඇවිල්ලා තියෙන්නේ තණ්හාවෙන්ද මේක ඇවිල්ලා තියෙන්නේ මාන්නෙන්ද මිකේල තියෙන දෘෂ්ටියෙන්ද කියලා බැලුවොත් ඒක දැනගන්න එච්චරම අමාරු නෑ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ මතුවෙන තණ්හා මාන දිත්‍ති ඕලාරිකං පටිච්චසමුප්පන්න සංකතං. ඉතාමත් ඕලාරිකයි. එයි මම මේක දිගේ මේ නටන්නේ මොකද්ද මේකෙන් මට හම්බෙන තණ්හාවද මානද දිත්‍තිද කියලා. ඒ වගේම පටිච්චසමුප්පන්නේ කල්ලාතු කියන්න බෑ. එයාගේ චර්ච ලකුණු හැටිට ඒක පාරට මතුවෙන ගිනි පෙට්ටියේ කූර ගහනකොට ගිනි පුපුරක් මතුවෙනවා වගේ. ඕලාරිකං සංකතං පටිච්චසමුප්පන්නං. සම්පූර්ණ පටිච්චසමුප්පන්න ධර්මය. හරි ගියොත් මල් ලකුණු දා ගන්න හදනවා. වැරදුනොත් අල්ලපු ගෙදරට බයි. ඉතින් ඒකනේ බඩල් සයිකොලොජි කියලා කියන්නේ. හරි ගියේ තේරම මගේ දක්ෂකම මම පොරක්. මම අක්කා තමයි. මම අයියා තමයි. මම මුදුන තමයි. වැරදුනම කන්නන්නන පරට්ටි තමයි මේ තේරම කෑවේ. අල්ලපු ගෙදර එකා තමයි මේ දේ කිරුවේ. එහෙම නැත්නම් ප්‍රභාකරන් හිටියනම් ඌට බයිනවා. කවුරු හරි එකෙක් ඉන්නවද? මම නම් ඇවිල්ලා බොහෝමත් අංග සම්පූර්ණ පොරක් කියලා තමයි පේන්න හදාන්නේ. ඒ කියන්නේ අපි මේ ප්‍රපංච වසාගෙන නැත්නම් ප්‍රපංච ආඩම්බරයක් කරගෙන ප්‍රපංච ආභරණයක් කරගෙන වැඩිම තණ්හා මාන දිට්ටි වඩනවා. ඉතින් බුදු කෙනෙක් ඉස්සරහා මේක කරන්න බැරිලු. බුදුරජාණන් වහන්සේ ඉස්සලා මේ මවාපෑම කරන්න බෑ. මේ චින්චමාණිකාවේ ආවේ බඩදරු අම්මා කෙනෙක් විදියට. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා කිව්වා මහ ලොකුවට වටාත්තුකුත් යන උඩලා බණ කී කිය ඉන්නවා. මේ දරුවට හම්බෙන්නේ මේ බබා හම්බෙන්නේ බබා ගැන ලක්ෂණේ හොලා දෙන්න. කවුද සන්ලයිට් අරන් දෙන්නේ? කවුද රෝස පාට රෙදි අරන් දෙන්නේ කියලා බුදුහාමුදුරට ඇවිල්ලා කෙලිම බැනගෙන 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 ගියා. ඉතුරු බුදුරජාණන් ශ්‍රීන් කෙලිම මුණට බල්ලා කියව නංගී. ඕකේ රහස උඹයි මායි දෙන්න දන්නවනේ කිය. කට්ටිය මොනවා හිතන්නේ ඇද්ද? මේ බඩදරුම්ම කෙනෙක් දන්නවනේ බඩදරුම්මල අඟරදඟර පහගෙන ඉන්නේ හැටි මේක බොරු බඩදරුම්ම කෙනෙක් නේ. ඇවිල්ලා මේ බණ කියලා හරියනවද මේ දරුවා ගැන බලන්නේ නැද්ද කියලා කතා කරන්නේ. ඉතින් මිනිස්සු මොකද හිතන්නේ? ඒතර බුදුරජාණන් ශ්‍රී කෙලින්ම කතා කරන්නේ නංගි ඕකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ කියලා. එතකොටම බඩේ තිබුණ ලී ටික තරටි කඩන්න හැලුවා. කිසිම පැකිලීමක් නැහැ කිලිම ප්‍රශ්නෙට මුණ දුන්නා නම් තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ කොක්කට අහුවෙච්ච ඇමට අහුවෙච්ච මාළුව වගේ මේ ඇදලා එළියට යන්නේ එමෙත යමක් දිහා ඇබ්බැහියට යන්නේ යමක් දිහා අත්නොමතිකව යන්නේ කොච්චරක් මේ හැකිල්ල තණ්හා හැකිල්ල මාන හැකිල්ල ditthi හැකිල්ල තියනවද කියලා බුදු කෙනෙක් ඉස්සරහදී කරන්න බෑ මොකද බුදුසජාණන් වහන්සේට ඒක හට ගන්න ආශය අනුසේ ධර්ම දෙක පේනවා නමුත් බුදු කෙනෙක් නැති වුණාට පස්සේ මේක කරන්න බෑ කියන කතාව නිසා කට්ටිය කියනවා මෛත්‍රී බුදු ආමරණ නිකන් හිටපුවාම කොක්ක නිකම්ම දිගෑරෙයි කියලා එහෙම නෙවෙයි තමන් අහිංසක නම් තව භවනා කරනකොට මේක හෙලි කරනවා නම් තමන් තුල සතිය තියෙනවා නම් ඒ ක්‍රම දෙකෙන්ම නොබෝ කලකින් අර බිලිය බිලි කොක්කේ තියෙන බිලිය දිගෑරෙන පටන් ගන්නවා දිගෑරුණාට පස්සේ පටල වෙන ගතිය නැහැ හැකිලි ගතිය නැහැ ඉතින් ඒකයි අපි මේ සබ්බ්‍රක්‍මචාරින් වහන්සේලා එක තැනක ඉන්නේ ඒකයි අපිට ඇති වෙන මේ භවනා කරනකොට මොන හරි වෙනකොට තියෙන ගතිය දුන්නාම හෙලි කරපුවාම අහගෙන ඉන්න එකන අනුංගිකක් වගේ බලනකොට තියෙනවා දැන් මේ කතාව යන්නේ තණ්හාව දිගේ මේක මාන්න දිගේ මේකේ දෘෂ්ටි දිගේ ඒක නඩ පේන්නේ නැහැ නමුත් කමඨාන් සුද්ධ කිරීම හරියට සලකලා බලනෝ නම් කමඨාන් වාතාව ලියලා ඉවෙනකොට Tamanටම තේරෙයි මෙතන මොකද්ද කොක්ක කියලා ඒක තමයි සතිය කරගෙන කරගෙන යන ලැබෙන දේ ඒක දකින්න විතරමයි ඕන කියලා දරුවචාන්සේ දේශනා කරනවා මේකට කිසිම බේතක් නැහැ මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. මේ ආසේ අනුසේ ධර්මවල ක්ෂය වීම සිදු වෙන්නේ අයින් කරලා නෙවෙයි. මේ කොක්ක වදින හැටි දැකීමෙන්. එහෙම නැත්නම් දැකීමෙන් පමණක්. හරියට කිනෝ ඩ්‍රැකියුලාට ඉදිරියේ වැටෙනකොට ඉන්න බෑ. ඩ්‍රැකියුලාට කුරුසෙ දකින්නකොට ඉන්න බෑ කියලා කතා කරනවා ඩ්‍රැකියුලා ෆිල්ම්ස් යන්නේ. ඒ වගේ තමයි අපි ළඟ තියෙන කෙලෙස් දකින්න නම් ඒව ආයි වසන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරන්නේ සියලු දෙනාගේ මාධාර උපකාරය අරගෙන ඒක මතුවෙන වෙලාවෙකට මග අරින්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ, පුළුවන් ප්‍රමාණයට මුණ දීලා ඒ කෙලෙස් ඇතිවීමේදී දෙවන්නේක් නැහැ. කෙලෙස් නැති කරන්නත් දෙවන්නේක් නැහැ. කරනවා නම් දැන් අයමයිතු බුදුහාමුදුරු ආමුණයි කියලා විශේෂ ලාභයක් නැහැ. ඒ නිසා දැන් ඒකට මේ මුණ දෙන පෞරුෂත්වයට අපි අප්‍රමාදී කියලා කියනවා. ඉතින් අප්‍රමාදේ නැතුව මේ පින් කිරීමේ අදහසින් කරනවා නම් නැත්නම් කවුරු හරි කරලා දෙයි අදහසින් කරනවා නම් ඒ තාක්කල් ඒ විපස්සනා ඇච්චර තියුණු වෙලා නැහැ. දෙවන්නේක් නැහැ. තමන්මයි කියන අදහසෙන් බැලුවොත් පේනවා අර වීතිකම කෙලෙස් දුරුවන් කරපු පරිවෘත් වීමස සමුච්ඡේද වශයෙන් විස්කම්බණ වශයෙන් අයින් කරපු කෙනාට ඒ පාඩමේමයි ඉස්සරහට යන්න තියෙන්නේ මේ අලුතෙන්ම කරන වැඩක් නෙමෙයි. අපි දැනට සෑහෙන ප්‍රමාණයක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒකෙන්ම ආදර්ශය ගත්තොත් අපිට පෞරුෂත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට ඇති වෙන දේ ඇති හැටියට දකින්න ඒක ඇති දේ ඇති හැටියට වර්තා කරන්න. දේ මේ බික්ක වේ පය තථාගතප්ප වේචෝ ධම්ම විනයෝ අච්ඡං අච්ඡේතෝ පස්සත අච්ඡං අච්ඡේතෝ දිස්සා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත පළවෙනිම දේ තමයි වරද්ද වරද්ද වශයෙන් දකුව අත්තරද්ද අත්තරද්ද වශයෙන් දකුව මේක තමයි බුද්ධ ඥානසේගේ පළවෙනිම ධර්ම දේශනා ක්‍රමය දෙක තමයි දැක්කට පස්සේ ඒ නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති ඒකෙන් ගැලවෙන්න පුළුවන් ඉතින් මේ අනුසේ ධර්ම සඳහා තියෙන එකම රහස මතුවෙනකොට බණින් බය වෙන්න එපා පස්ස ගහන්න එපා වෙන කෙනෙකුට හේතු කරන්න යන්නත් එපා ඒකට කිලිම මූණ දෙන් වීමයි අවශ්‍ය කරන්නේ මූණ දීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශීල දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා